නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යං ඒසා සහතේ ජම්මී තණ්හා ලෝකේ විසත්තිකා සෝකා තස්ස පවඩ්ඩಂತಿ අභිවට්ඨංව කීරණංති. පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, එතකොට මේ අලුත් අවුරුද්දක් පටන් ගන්න දවස තමයි, ඒ විදිහේ ආරම්භයක් තමයි මේ වෙලාව. ඉතින් ඒ වගේ වෙලාවක තමයි අපි හමු වෙලා ඉන්නේ. ඉතින් හැම දෙනාටම සුභ නව වසරක් කියලා අපි අද දවසේ කතා බහ පටන් ගමු. ඉතින් සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට, අලුත් අවුරුද්දක් එළඹෙනකොට අපි නොයෙකුත් බලාපොරොත්තු කැටි කර ගන්නවා. මේ විදිහේ දේවල් ටිකක් මම අලුත් අවුරුද්දේ ඉෂ්ට කරගත්තොත් හරි, මේ විදිහේ දේවල් ටිකක් මම අලුත් අවුරුද්දේ වෙනස් කරගත්තොත් හරි, මේ විදිහේ අලුත් අදිෂ්ඨාන ටිකක් මම ඇති කරගත්තොත් හරි කියලා, ඔන්න ඔය විදිහට යම් යම් බලාපොරොත්තු ටිකක් අපි ගොනු කරගන්නවා. ඒ සඳහා වෙනමම අන්න මතක් කිරීමක් කරගන්නවා. සාමාන්‍ය නිව් ඉයර් එකක් කෙනකොට නිව් ඉයර් රෙසලූෂන්ස් කියලා ඔන්න මතක් කරනවා. මෙහෙම මෙහෙම ටිකක් මං හදා ගන්නවා. මේක තමයි මගේ ප්‍රධාන ටාගට් එක මේ අවුරුද්දේ. මේක තමයි මගේ දෙවැනි ටාගට් එක මේක මේ අවුරුද්දේ කියලා මොන මොනවා හරි වෙන්න පුළුවන්. සමහර කෙනෙක් අධ්‍යාපන ඉලක්ක, සමහර කෙනෙක් මේ වෙන වෙන ඉලක්ක, සමහර කෙනෙක් රැකිරක්ෂා ඉලක්ක, තව කෙනෙක් තමුන්ට සහායකයෙක් සහායිකාවක් හොයාගැනීම ඉලක්ක, ඔය විදිහේ නොයෙකුත් ඉලක්ක ඉදිරියෙන් තියාගෙන මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒ වගේ උත්සාහ ගන්න පිරිසකට ඒ වගේ යම් කිසි විදියක ඒ විදියේ නැඹුරුවක් තියෙන පිරිසකට අන්න සමහර වෙලාවට අපිට මතක් කරන්න පුළුවනි අන්න මේ සතිමත් New Year Resolutions, එහෙම නැත්නම් මේ අලුත් අවුරුද්දකට සිහිය අදාළ කරගෙන මොන මොන වගේ දේවල්ද අපිට ඉදිරියෙන් තියාගන්න පුළුවන්, අදිෂ්ඨාන කරගන්න පුළුවන් කියලා අන්න ඒ වගේ මතක් කරන්නත් පුළුවන්. එතකොට සමහර විට කෙනෙක්ට හිතෙනවා අපි මේ ඉදිරිපත් කරන අපේක්ෂා අදිෂ්ඨාන වලට වැඩිය වෙනස් වගේ මේවා, වෙනස් විදියක් තමයි මේවා පෙන්නුම් කරන්නේ කියලා සමහර කෙනෙක් චෝදනාත් නගනවා. අපි මේ විදිහේ ඉලක්ක ඉදිරියෙන් තියාගෙන අලුත් අවුරුද්දක් පටන් ගන්න හදනවා, ඒ අතරේ මේ වෙන වෙන ඒවා ටිකක් යෝජනා කරනවා කියලා එහෙම අදහසක් කෙනෙක්ට මතුවෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ පිරිසකට නිකන් අපි මතක් කරපු New Year Resolutions ටිකක් 2023ට අන්න මොන වගේ දේවල්ද ඒ වගේ එකකට කැටි වෙන්නේ කියලා ගත්තොත් අන්න මෙහෙම ටිකක් තමයි මතක් කරලා තියෙන්නේ. මොනවද? පළවෙනි දේ තමයි වැඩි වැඩියෙන් දැනුවත්ව හුස්ම ගන්න. වැඩි හුස්ම ප්‍රමාණයක් මේ අවුරුද්දේ මම දැනුවත්ව ගන්න උත්සාහ කරනවා. හුස්ම නම් ඉතින් කොහොමත් අර ගන්නවනේ. ඕක ඉතින් එදා ඉඳලා උපන් දවසේ ඉඳලා ගන්නවා. ඒ වෙනුවට දැනුවත් හුස්ම වැඩි වැඩි ගණනක් මම ගන්න උත්සාහ කරනවා මේ අලුත් අවුරුද්දේ කියලා ඔන්න ඒක අදිෂ්ඨානයක්. ඊට පස්සේ වැඩි වැඩියෙන් වර්තමානයේ කල්ගත කරන්න මම උත්සාහයක් ගන්නවා කියලා ඔන්න තව අදිෂ්ඨානයක්. ඊට පස්සේ මේ ගෙදර දොරේ වැඩ කරන අතරේ, රැකිරක්ෂා වැඩ කටයුතු කරන අතරේ අතරමැද වැඩි වැඩි විවේක ප්‍රමාණයක් ගන්න මම උත්සාහ කරනවා. ඔන්න තව අදිෂ්ඨානයක් අලුත් අවුරුද්දට. ඇයි එහෙම කියන්නේ? අන්න උදේ පටන් ගත්ත වෙලාවේ පටන් ගත්තාම උදේවරුේ අන්න උදේ අමුඩේ ගාගත්තාම රාත්‍රියේ 10-11 වෙලා තමයි අමුඩේ ගලවන්න වෙන්නේ. එතකන් අන්න කැඹිරිල්ලක් තමයි. ඉතින් ඒකෙන්ද වැඩි වැඩි අන්න විවේක මං අතරමැදදී ගන්නවා. පොඩි විනාඩි 5ක් වෙන්න පුළුවන්. ඒ වගේ විවේක වැඩි ප්‍රමාණයක් මම අරගන්න උත්සාහ කරනවා කියලා ඔන්න තව අදිෂ්ඨානයක්. ඊට පස්සේ කියනවා මේ ස්ක්‍රීන් ටයිම් එක අඩු කරගන්න මම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ. ඔය තිරයක් දිහා බලාගෙන කල්ගත කරන පැය ගණන දවසට කෙනෙක් කීයක්ද කියලා ගත්තොත් සමහර විට පැය 10ක් වගේ වෙලාවක් ඒ විදිහේ ගත කරන පිරිස ඉන්න පුළුවන්. ඒතර පැය 10ක් තිරයක් දිහා බලාගෙන ඉඳියා කියන්නේ ඉතින් පිස්සු කියන එක අහන දෙයක් නැහැනේ. ඉතින් එතකොට අන්න ඒ වගේ කෙනෙක් අදිස්ථානයක් ගන්නවා මම මේ විදිහට තිරයක් එක ගත කරන වෙලාව ස්ක්‍රීන් ටයිම් එක මේ අලුත් අවුරුද්දේ අඩු කර ගන්නවා කියලා. ඒ විදිහේ උත්සාහයක් බලාපොරොත්තුවක් මේ ඇති කර ගන්නවා. අන්න තවත් එකක් ඉදිරිපත් කරනවා. ආයේ විදිහේ දෙයක් ඒ විදිහ අදහසක් මගේ ළඟ තියෙනවා කියලා අන්න ප්‍රකාශ කරනවා. අන්න ස්ක්‍රීන් ටයිම් එක පිළිබඳ මේ විදිහේ කතාවක් ඉදිරිපත් කරනවා. සාමාන්‍ය කියනවා ෆෝන් එක දිහා බලන්න වෙන අමතක වෙන ෆෝන් එක දිහා බලන්න අමතක වෙන වැඩවල යෙදෙන. එහෙම වැඩක් තියනවාද කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. එහෙම කිව්ව ගමන් ෆෝන් එක බලන්න අමතක වෙන වැඩක් තියෙන්න පුළුවන්ද? ආ එහෙම ඒවා තියෙනවා අපේ ජීවිතේ. අන්න ඒ වගේ වැඩක යෙදෙන්න ෆෝන් එක බලන්න අමතක වෙන. ඒකට පෑ ගණනකට පස්සේ අයියෝ සෑහෙන පිරිසක් කෝල් කළා. සෑහෙන පිරිසක් මැසේජස් දාලා. අන්න ඒ වගේ වැඩ තියෙන්න පුළුවන් ඉඳලා හිටලා. අන්න ඒ වගේ වැඩ වැඩි වැඩියෙන් කරනවා. මොකද හේතුව මගේ මේ ස්ක්‍රීන් ටයිම් එක අඩු කරගන්න මම බලාපොරොත්තු වෙනවා අලුත් අවුරුද්දේ. ඊට පස්සේ තවත් මොනවද වැඩි වැඩියෙන් ස්වභාව ධර්මේ ගහක් යට හරි කමක් නැහැ. අන්න පොඩ්ඩක් වැඩි වෙලාවක් ගත කරන්න කාමර ඇතුලේ ඔෆිස් ඇතුලේ නැතුව අර විදියට පොඩ්ඩක් ස්වභාවික පරිසරයක වැඩි වෙලාවක් ගත කරන්න අදිෂ්ඨානයක් මම මේ අවුරුද්ද ඇති කරගන්නවා. ඊට පස්සේ පවුලේ කට්ටිය එක්ක වැඩි වෙලාවක් දවසට දැනට ගත කරන්නේ පැයක් වගේ වෙන්න පුළුවන් සමහර විට. ඈ ඉතුරු ටික ඔක්කොම අන්න මේ වෙන වැඩ වැඩ. සාමාන්‍යයෙන් සති අන්තර තමයි ගෙදර යෝ කට්ටියගේ මූණු එහෙම දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ පමණකට වැඩ. එහෙනම් ෆැමිලි ටයිම් එක වැඩි කරගන්න මම උත්සාහ කරනවා. ඊට පස්සේ තව අන්තිමට මේ ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙන්න මම උත්සාහ ගන්නවා. නොලැබිච්ච දේවල් ගැන දුක් වෙන එක නම් ඉතින් කවුරුත් කරනවානේ. ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙන්න මට පුළුවන්ද? දැනට ලැබිලා තියෙන දේවල් කියලන්න තව උත්සාහයක් ගෙන හැර දක්වනවා. ඉතින් මේ ඔක්කොම එක්තරා විදිහක අර සාමාන්‍ය ඉලක්ක සාමාන්‍ය අලුත් අවුරුද්දකට අදිෂ්ඨාන වලට වැඩිය පොඩ්ඩක් වෙනස් ස්වභාවයක් ගන්නවා වෙන්න පුළුවන්. එතකොට එහෙම දෙයක් ඉදිරිපත් කරාම කෙනෙක් එකපාරට මේ වගේ දෙයක් බාර ගන්නත් කැමති නෑ. මොකද්ද මේ කියන කතාව? ඇයි මේ වගේ ඒවා යෝජනා කරන්නේ කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒ හිතීම සඳහා බොහොම පැහැදිලිව අපිට යම් යම් තොරතුරු දත්ත ටිකක් එකතු කරගන්න පුළුවනි. ඇයි මේ විදිහේ වෙනස් වූ මගක් යෝජනා කරන්න කියලා? සාමාන්‍යයෙන් අපි දේවල් ළඟා කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් උදේ ඉඳලා රෑ වෙනකන් ඒ විදිහේ උත්සාහයක යෙදිලා ඉන්නවා. එතකොට අන්න කොහොම කොහොම හරි මොන මොනවා හරි දේවල් ටිකක් අන්න දවස ගානේ කොහොම කොහොම හරි රැස් කරගන්න ඕනේ. ගොඩක් ඉලක්ක ටිකක් තියාගන්න ඕනේ. මේවා නැතුව කොහොමද ජීවත් වෙන්නේ? මේවා නැතුව කොහොමද මගේ ජීවිතේ ගොඩනගා ගන්නේ කියලා ඒ විදිහේ චෝදනා පවා සිද්ධ කරනවා. ඔය කියන බණ හරියන්නේ නැහැ අපිට. ඔය කියන කතන්දර හරියන්නේ නැහැ අපිට. ඔවා මේ ජීවිතේට ගැළපෙන්නේ නැහැ, අදාළ නැහැ කියන தത്വෙට. හරියට නිකන් මේ මට ජීවත් වෙන්න වෙන්නේත් නැහැ ඔහොම කිව්වොත් කියලා පමණට චෝදනා කරනවා. චෝදනා කරනවා. ඉතින් හරිම ඒකේ ඒ චෝදනාවේ යම්කිසි අමුතු යථාර්ථයක්ත් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ අපිට නිකන් ආකර්ෂණීය විදියට ගෝචර වෙන්නේ නැහැ මුලින්. ඒක බොහොම නිකන් ජීවිතේ පා කරවන මතවාදයක්. එහෙම නැත්නම් මේක මේ සොහොන් වඩන ප්‍රතිපදාවක්. එහෙම නැත්නම් මේක මේ ගබ්සා කරන ප්‍රතිපදාවක් කියලා තමයි කෙනෙක්ට හිතෙන්නේ. ඒ අදහසක් තියෙනවා මේක මේ නව නිර්මාණවලට මේ නැවුම් අලුත් ලෝකයක් හදන්න හේතු වෙන්නේ නැහැ කියන වගේ අදහසක් තියෙනවා. මේකේ නෙගටිවිටි වැඩි කියන අදහසක් තියෙනවා. ඉතින් ඒකකින්ද ඉස්සරහා දොරෙන් ගන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ පස්සේ දොරෙන් තමයි ගත්තත් ගන්නෙ. අර කරගන්න දෙයක් නැති කමර තමයි ඒත්. සාමාන්‍ය උත්සාහය තමයි අර විදියට දේවල් පිටිපස්සේ හඹාගෙන යනවා. හඹාගෙන යනවා. ඒක බොහොම ජයග්‍රාහී ලෙස සිද්ධ කරනවා. දේ ඉඳලා හවස් වෙනකන් සිද්ධ කරනවා. දවස් 5 විතරක් නෙමෙයි සතියන්තෙත් සිද්ධ කරනවා. අන්න එහෙම කළා උත්සාහ ගන්නවා. එහෙම කුල්ලා උත්සාහ අරගෙන මොනවාගේ තැනකටද අද අපි ගිහිල්ලා නතර වෙලා තියෙන්නේ කියලා ගත්තොත්, එහෙම නැත්තම් මේ අලුත් කියන ලෝකේ, මේ තාක්ෂණයෙන් දියුණුයි කියන ලෝකේ, මේ සියලු පහසුකම් සලසලා දීලා තියෙනවා කියන ලෝකේ, කවදාවත් වැඩිය කවදාටත් වැඩිය කනෙක්ට් වෙලා තියෙනවා කියන මේ ලෝකේ අපි කොහෙටද අරන් ගිහිල්ලා තියෙන්නේ කියලා ගත්තොත්, අන්න හැම තප්පර 80කටම වරක් දෙදෙනෙක් දිවි නහ ගන්නවා. එක්කෙනෙක් අන්න වෙන කෙනෙක්ගේ ගොදුරක් මිනිමැරුමක් නිසා මරණයට පත් වෙනවා. එතකොට හැම තප්පර 80කටම වරක් දෙදෙනෙක් දිවි දහ ගන්න ලෝකයක්, හැම තප්පර 80කටම වරක් වෙන කෙනෙක් ඇවිල්ලා තව කෙනෙක්ව මරණ ලෝකයක්. මොකද්ද මේකට හේතුව? මොකද්ද මේ තමුන් අසා ගන්න හේතුව? මොකද්ද මේ අනුන් අසන්න හේතුව කියලා බැලුවොත් ඔන්න ඔය කියන සරල හේතු කාරණාව තමයි තියෙන්නේ. මෙන්න මේ අදිස්ථාන, මේ විදිහට බලාපොරොත්තු අපේක්ෂා ඉදිරියෙන් තියාගෙන හඹාගෙන යනවා. හඹාගෙන ගියාට මොකද? අන්න මේ විදිහේ දේවල්ම ලැබෙන්නේ නැහැ. මේ විදිහේ දේවල්ම ලැබෙන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? එක්කෝ තමුන් ගැන ද්වේෂේ, එක්කෝ අනුන් ගැන ද්වේෂේ. එතකොට මේ විදිහේ අවුරුද්දක් පටන් ගන්න වෙලාවක හරි නැවත නැවත මතක් කරගන්න වටිනවා. මොනවද නියම දේවල් අපේ ජීවිතේ? මොනවද නියම වටිනකම් කියලා අන්න මේ විදිහට මතක් කරගන්න වටිනවා. නැත්තම් මොකද වෙන්නේ? ගොඩක් දුරට ගිහිල්ලා ගිහිල්ලා අර ගොඩාක් හිර වුණාට පස්සේ තමයි ඒක පැහැදිලි වෙන්නේ. එතකොට පමා වැඩි වෙන්න පුළුවන්. පමා වැඩි වෙන්න පුළුවන්. අර ද්වේෂ සහගත ගතිය වැඩි වෙන්න පුළුවන්. එතකොට තමුන්ට සාප කරමින්, අනුන්ට සාප කරමින් ගෙවන ජීවිතයක් වෙන්න පුළුවන්. තමුන්ගේ වටපිටාවේ ඉන්න කට්ටියට හිතාමතා නොවුනත් බොහෝ පීඩා දෙන ජීවිතයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ජීවිත අන්න කාටවත් එහාපත පිණිස පිටන්නේ නැහැ. සාමාන්‍ය අර ගෙදර නොනලා ඉන්නේ අර මහත්තයා වැඩ ඇරලා ආපු ගමන් බෙල්ලට කඩාපයින් જાති. දවසේ වෙච්ච අඩුපාඩු ටික, මිනිහාගේ වැරදි ටික ඔකෝම කියනවා. නෑ අර අර දවස පුරාවට බොහොම අමාරුවෙන් මහන්සි වෙලා කොහොම කොහොම හරි ගෙදරට ආපු මනුස්සයා. නෑ පොඩත් ඒකක් දීලා නිකන් විවේකීව පයින්න පුළුවන් බෙල්ලට උනත් මං කියන්නේ. අර සතෙක් උනත් සාමාන්‍ය නිය වතුර බීලා යනකොට එනකොට මිසක් නිකන් වතුර බොන වෙලාවේ පයින්නේ නෑනේ. අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ වගේ අන්න පොඩ්ඩක් ඒ විදිහ වෙනසක් ඇති කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අවුරුද්දට සුබ පැතුමක් කියනවා, මුළු අවුරුද්දේම කරපු වැරදි ටික කියලා කියලා බැනලා 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 අන්තිමට කියනවා, ඔන්න මගේ නම් හක්කේ පොල් කෑලි නෑ. අර අලියාගේ හක්කේ පොල් කෑල්ල වගේ මගේ නම් හක්කේ පොල් කෑල්ල නෑ. පොල් කෑලි නැතුව අලුත් අවුරුද්ද යන්න බලාපොරොත්තු වෙනවා කියලා. පොල් කෑලි නෑ, හක්කේ අලියාම වගේ ඉන්නවා. මේකයි වැඩේ. අන්න ඒ විදිහේ අවුරුදු සුබ පැතුම් එනවා. ඉතින් ඔන්න ඒ විදිහේ අන්න තමුන්ට ද්වේෂ කරන, වටපිටාවට ද්වේෂ කරන තත්වයක් මතුවෙලා එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයකෝ ගිහිල්ලා ඩිප්‍රෙෂන්. නෑ ඩිප්‍රෙෂන්. නරද මොකද්ද දොස්තර මහත්තයෙක් එක්කෙනෙක්ට කිව්වලු ඩිප්‍රෙෂන්. හින්දා මාළු ටැංකියක් ගෙදර ගිහිල්ලා තියාගන්න කියලා. දැන් ඩිප්‍රෙෂන් වලට මාළු ටැංකියක්. ඊට පස්සේ මෙතනත් ඇවිල්ලා චෝදනා කරනවලු මේ මාර වැඩේ උන් කොටා ගන්නවනේ. දැන් මේ මාළු ඒක අර ඩිප්‍රෙෂන් බස්සන්න ගියපු මාළු ටැංකියේ මාළු ටික කොටා ගන්නවලු. දැන් ඒකෙන් ඩිප්‍රෙෂන්. එහෙම නැත්නම් ප්‍රෙෂර් බෝල හොයනවා. අර ප්‍රෙෂර් වලට මිරික මිරික ඉන්න අර තියෙන පොඩි ප්ලාස්ටික් බෝලයක්. ඒක ඒක හොයනවා. ඊට පස්සේ මෙන්න තියෙන ප්‍රෙෂර් බෝලයක් තියාගන්න ගුවාම ඒක ඒ විදිහට එබෙන්නේ නෑනේ. ඒක ඒ විදිහට එබෙන්නේ නෑ. ඒකෙන් අර විදිහේ ප්‍රෙෂර් අඩු වෙන්නේ නෑලු. ඉතින් ප්‍රෙෂර් බෝලෙන් ප්‍රෙෂර් එන තත්ත්වයකට වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් අහන දෙයක් නැහැනේ. අහන දෙයක් නැහැ. එහෙම නැත්නම් අර විදියට හඹාගෙන ගිහිල්ලා බලල්ලු මල්ලා හරි කමක් නැහැ. සල්ලි ඤාව් ඤාව් කියන්නේ නැහැ කියලා කොහොම කොහොම හරි සල්ලි ලං කරගෙන අන්තිමට බඩ දෙවිල්ලක් එනවා. ඔය ලොකු ලොකු ධන කෝයරයන්ට වෙන්නේ ඕක තමයි. ජීවිතය අවසාන කාලේ එනවා අමුතු බඩ දෙවිල්ලක්. කාලේ ඉන්න බැරි ගතියක් එනවා. එතකොට මොකද කරන්නේ? මේගොල්ලෝ ලොකු ධන් සැල් පවත්වනවා. එහෙම නැත්තම් අන්න ලොකු ආගමික ස්ථාන හදලා මේ හතර දිසාවෙන් වැඩෙන භික්ෂු සංඝයා වහන්සේලාට මේක මම පූජා කරනවා කියලා ඔන්න ටීවී එකේ දාලා පූජා කරනවා. එහෙම නැත්තම් අන්න යම් තමුන්ගේ තියෙන වස්තු සම්භාර මොනවා හරි අන්න ළමා නිවාසයකට වගේ දන් දෙනවා. දන් දීලා ලොකු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. ඔය වගේ දේවල් දකින්න පුළුවන්. මොකද්ද හේතුව? අර උපයගත් මුදල් රඳන්නේ නැහැ, දරන්නේ නැහැ, බඩ දැවිල්ලයි. බොහොම භයානක විදිහට උපයපු මුදල් වෙන්න පුළුවන්. අන්තිමට බඩ දැවිල්ලක් විතරක් ඉතුරු වෙනවා. ඒකින්ද කියනවා ඔබ මේ සල්ලි බෙදා හරින විදිය විතරක් හොඳට කළ හරියන්නේ නැහැ. සල්ලි බෙදා හරින විදිය විතරක් හොඳ නිකන් මේ විදිහේ අපි කියන්නේ හොඳ නරක කියලා. සල්ලි බෙදා හරින විදිය විතරක් හොඳ කරන්න එපා. සල්ලි උපය ගන්න විදියත් හොඳට කරන්න. බෙදෙන විදිය වගේම උපයන විදියත් හොඳ විදියක කරන්න. එතකොට ওই බඩ දැවිල්ල එන්නේ නැහැ කියලා සඳහන් කරන උදාහරණයකට පෙන්නන්නේ අර ලෝකේ තියෙන ලොකුම කම්පැනි. ඔය සාමාන්‍ය Amazon වගේ කම්පැනි එක ගොඩාක් චෝදනා තියෙනවා. ඒ ඉන්න සේවකයන්ට සලකන්නේ නැහැ හරියට. ඒ සේවකයන්ට පුදුම විදියේ වෙහෙසක් පීඩාවක් දෙනවා කියලා ලොකු චෝදනා තියෙනවා. හැබැයි ලොකුම කම්පැනි ලොකුම වටිනාකමක් ගොඩනගාගෙන තියෙන තැන් එන්න කියනවා මේ සේවකයන්ට හරියට පඩිය ගෙවන්න, මේ සේවකයන්ට හරියට විවේක වේලාව දෙන්න, ආයතනින් පටන් ගන්න හොඳ වැඩ. අන්න එතකොට උපයන මුදලත් යාදෙනවා. උපයන මුදලත් මුදලෙන් කන දේවලුත් අන්න දිරවන ගතියකට පත් වෙලා එනවා. ඉතින් ඔන්න ඔය වගේ අන්තවලට ගිහිල්ලා අපි නතර වෙනවා. ඔය වගේ වෙහෙස පීඩාවක් අපි ලං කරගෙන නතර වෙනවා. අර විදිහේ අපේක්ෂා අදිස්ථානම තමයි. හැබැයි අර එකම පිහිටලේ දෙවිදියකට පාවිච්චි කරන්න පුළුවන්. එකම ගිනි කූර දෙවිදියකට පාවිච්චි කරන්න පුළුවන්. එක්කෝ මොනවා හරි බතක් හොයාගෙන කන්නත් පුළුවන්. එක්කෝ අර විදියට ගේ තමුන්ගේ ගේ ගිනි තියන්නත් පුළුවන්. එකම ගිනි කූර. අන්න ඒ විදියේ වෙනස් ස්වභාවයක් තමයි මේ තියෙන්නේ. අන්න මොන විදියහවටද අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ, මොන විදියෙ අදිස්ථානයක්ද මේ අවුරුද්දකට ගැලපෙන්නේ කියන මතක් කර ගැනීමක් නැවත නැවත සිද්ධ කර ගැනීම වටිනවා. අන්න ඒ පිළිබඳ යම් කිසි දක්වපු උපදේශමාලාවක්, ඒ ගාථාවක් වගේ දෙයක් තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. මොකද්ද කියනවා? යං ඒසා සහත්තේ ජම්මී තණ්හා ලෝකේ විසත්තිකා. මේ ලාමක වූ විසත්තිකා නැමැති මේ ලෝකයේ අරමුණු වල ඇලෙන මේ තෘෂ්ණාව යමෙක්ව මැඩපවත්වයිද, යමෙක්ව මේ තෘෂ්ණාව විසින් වසා ගනීද, සෝකා තස්ස පවද්දන්ති අභිවට්ටංව කීරණන්ති. ඔහු හරියට මෙන්න මේ වගේ සෝකය සෝකයෙන් වසාගත්තෙක් බවට, සෝකය පවත්වන්නෙක් බවට පත් වෙනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ දෙන උපමාව? මෙන්න මේ හොඳට වැසිදිය වැටෙනකොට වැඩෙන මාන පඳුරක් වගේ. ඔන්න ඔය විදිහේ උපමාවක් තමයි දෙන්නේ. මේ හොඳට වැස්සට වැඩෙන මාන පඳුරක් මොන වගේද? අන්න ඒ වගේ විදියට ඔහුව ශෝකය විසින් වහහෙලා ගන්නවා. ශෝකය ඔහුව යටකට සිටිනවා කියලා සඳහන් කරනවා. එතකොට ඔය තනකොළේක උපමාවක් තමයි දෙන්නේ. සාමාන්‍යයෙන් මේ ලෝකේ සත්තුන්ව වැඩියම පෝෂණය කරන ශාකය, තනි ශාකය මොකද්ද කියලා ඇහුවොත් තනකොළ තමයි. ඈ තනකොළ තමයි මේ ලෝකේ තනකොළ කන සත්වයන්ව වැඩි පමණක් පෝෂණය කරන්නේ. එතකොට උතුරු ආක්ටික් ප්‍රදේශයේ තනකොළ තියෙනවා සීසන. ඊට පස්සේ ඔහොම සමකයට ආසන්න එනකොට මේ තනකොළේ ප්‍රමාණය විශාල වෙනවා. අන්තිමට සමකය ආසන්නයේ තියෙන වැඩි කියන්නේ එලිෆන්ට් ග්‍රාස්. අලියෙක් වහය වහ ගන්න පුළුවන් තරමට තනකොළේ ලොකුයි. එතකොට අලියෙක් වහන්න පුළුවන් තනකොළ තියෙනවා නම් තව මොනවද වෙන්න බැරි මේ හරි කියලා කියනවා. එච්චරට පෝෂණයේ සහිතව, එච්චරට වැසිදිය ඉරේලිය සහිතව මේ තනකොළේ වැඩෙනවා. එතකොට අන්න ඒ තනකොළේ තමයි මේ මාන ඉලුක් සැවැන්දරා ඔය විදිහේ නම් වලින් විවිධ නම් වලින් අඳුන්නන්නේ විවිධ ಜಾති කිහිපයක් තියෙනවා. අන්න මේ එලිෆන්ට් ග්‍රාස් කියන එක තමයි. ඔන්න අලියෙක්ගේ ප්‍රමාණයටත් වැඩිය උසට විශාලයට හැදෙන තනකොළයක්. ඒ තනකොළේ තමයි උපමාවට දීලා තියෙන්නේ. මේ විදිහට වතුර වැටෙනවා. ඔන්න වතුර වැටෙනවා, ඉර එළිය වැටෙනවා. එතකොට මේක හොඳට පෝෂණය සහිතව, හොඳට තමුන්ට ආහාර සහිතව විශාල වෙස හැදෙනවා. අන්නේ හැදීම තමයි දෙන උපමාව. එන්නේ හැදීම වගේ යම් කිසි කෙනෙක් ශෝකයෙන් මේ විදියට දුකෙන් ඒ තැනැත්තව වහා එලා ගන්නවා. මොකද්ද ඒකට හේතුව? ලාමක වූ අර විදියට මෙන්න මේ තණ්හාව තමයි ඒකට හේතුව. මෙන්න මේ තණ්හාව නිසා තමයි ඒ විදිහේ වෙහෙසකට විපතකට මේ තැනට පත් වෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. එතකොට අර කෙනෙක් ડિප්‍රෙස් වෙලා නතර වෙන්න පුළුවන්. අර විදිහට බඩදැවිල්ලකින් නතර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර විදිහට තමුන්ට දේශ කරන වටපිටාවට දේශ කරන තත්වකින් නතර වෙන්න පුළුවන්. මොන ඔය සියල්ලටම හේතුව ඔන්න ඔය කියන තණ්හාව තමයි. ඔය කියන තණ්හාව තමයි අපි මේ යම් කිසි දෙයක් පිටිපස්සේ හඹාගෙන යන්න, යම් කිසි දෙයක් පිටිපස්සේ එලවගෙන යන්න හේතු වෙන්නේ ඕක තමයි. එතකොට ඔන්න ඔය දේ නැවත නැවත අපිව දුකට පීඩාවට පත් කරනවා. හරියටම අන්න අර උපමාව තමයි දෙන්නේ. අර එලිබන් ග්‍රාස් කොයි විදිහටද හැදෙන්නේ? අන්න ඒ විදිහටම මේ තණ්හාව හොඳට පෝෂණය සහිතව වැඩෙනවා, වායලා ගන්නවා. හරියට නිකන් අලියෙක් වහන අර විදිහේ තනකොළ జాතියක් තියනවාද? අන්න ඒ වගේ මේක මේ මිනිස්සයා වහා ගන්නවා කියලා තමයි කියන්නේ. එතකොට ඒ උපමාවත් ඉදිරියෙන් තියාගෙන, මේ බුදුරජාණන් වහන්සේ කියන කතාවත් ඉදිරියෙන් තියාගෙන අපි තව තව ටිකක් ඉදිරියට මේ පැහැදිලි කිරීම අරගෙන යන්න බලමු. එතකොට ගොඩ දෙනෙක් හිතනවා, කල්පනා කරනවා, විශේෂයෙන් දැන් මේ විදිහ අපි හිතමු ගිහි ජීවිතයක් ගෙවන කෙනෙක්, රැකිරාවක් කරන කෙනෙක්, ඒ දරුව ලොකු මහත් කරන කෙනෙක්, අන්න මේ ඉලක්ක, මේ අපේක්ෂා නැතුව අපි කොහොමද මේ ජීවිතය ගෙවන්නේ කියලා. ඇත්තටම ඒක සාධාරණ ප්‍රශ්නයක් එක්තරා විදිහක. මේ ඉලක්ක අපේක්ෂා නැතුව අපි කොහොමද මේ දරුවෝ ස්මහත් කරන්නේ, මේ රැකී රක්ෂා කරන්නේ කොහොමද කියලා අන්න ප්‍රශ්නයක් කෙනෙක් මතු කරන්න පුළුවන්. මේ ඇත්තටම නිකන් හුස්ම වැටෙන්නෙත් නෑ වගේනේ, එහෙම ඒවා නැතුව ජීවත් වෙන්නත් බෑ වගේනේ, එහෙම ඒවා නැතුව. එතකොට ඒ පමණකට අපි යම් කිසි බරපතල දිවිල්ලකට, බරපතල හඹායාමකට යොමු වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ ඉන්න කෙනෙක්ට අපි එකපාරට කිව්වොත් මේ විදියට කටයුතු කරන්න, මේ විදියට උත්සාහවත් වෙන්න කියලා, ඒක එයාට යම් කිසි විදියක නිකන් සොහොන් ලකුණක් වගේ, නිකන් දිවිනසා ගැනීමක් වගේ ඒ විදිය අදහසක් මත වෙලා ඉන්න පුළුවන්. එතකොට නිකන් එක්තරා විදිය කොහොමද කියන්නේ, සයිකොලොජිකල් සුයිසයිඩ් එකක් තමයි ඒක. ඈ අපි මේ මානසිකව දිවිනසා ගන්න කරන යෝජනාවක් වගේ දෙයක් තමයි ඒක. සාමාන්‍යයෙන් පැවිදි කරාමත් වෙන්නේ ඕක තමයි. අර හොඳට නිකන් කාලා බීලා, හොඳට ජොලි කරලා, හොඳට ඇඳලා කරලා ඉඳපු මිනිස්සේ ගෙනහල්ලා ඔන්න පැවිදි කරනවා. පැවිදි කරපු ගමන් එන්නේ ඔන්න ඔය ලෙඩේ තමයි. අන්න එකපාරට නිකන් අර මානසිකව දීනව ගන්නවා වගේ, අර ගොඩනගාගත් අදිෂ්ඨාන අපේක්ෂා ඔක්කොම කඩලා බිඳලා දානවා එකවර. ඒක දරන්න අමාරුයි, ගොඩ දෙනෙට දරන්න අමාරුයි, ඒ වෙනස දරන්න අමාරුයි. ඉතින් කෙන්දිරි ගාගෙන ගියොත් හරි ගොඩක් කලාවට අන්න වෙහෙසකට පීඩාවකට පත් වෙනවා. එක්කෝ අර යම් කිසි විදියක මානසික රෝගී තත්ත්වයකට පත් වෙනවා, එක්කෝ කායිකව රෝගී වෙනවා, එක්කෝ වටපිටාවේ ඉන්න දෙයක්, වටපිටාවේ ඉන්න කෙනෙක් එක්ක හරි ගැටිලා නික්මිලා යනවා. මොකද හේතුව අන්න ෂණිකව අර විදිහේ දිවිනහ ගැනීමක් වගේ දෙයක් සිද්ධ කරා. මානසිකව අර තියුණු අපේක්ෂා සියල්ල බිඳලා දැම්මා. ඒ බිඳලා දාපු ගමන් හිතා ගන්න බැරි වෙහෙසක් පීඩාවක් ගැලපිලා එනවා. එතකොට අන්න පැවිද්දෙක් ඒ වගේ වෙහෙසකට පීඩාවකට පත් වීම හරිම ස්වභාවිකයි. මොකද හේතුව අර වෙනස දරන්න බැරි නිසා, අර කඩලා බිඳ දැමීම දරන්න බැරි නිසා. එතකොට අන්න යම් කිසි කෙනෙක් කිව්වොත් මෙයා නම් මේ පැවිදි වෙන්න ගියාට මෙයා නිකන් මේ මොකක් හරි අංගොඩ ගිහිල්ලා තමයි නතර වෙන්නේ කියලා, එක්තරා විදියක ඒකේ සත්‍යතාවයක් තියෙන්න පුළුවන්. නමුත් ඉතින් එහෙම අපේක්ෂා, එහෙම අදිස්ථාන කරන්න හොඳ නැහැ. ඉතින් ඒක වෙනම කතාවක්. මං කියන්නේ ඉතින් අමාරුවෙන් හරි ඒක කරන්න යනවනේ මිනිස්සයා. ඒකට අපි වටිනාකම දෙමු. නමුත් ඉතින් අන්න ඒ විදිහේ වෙහෙසක් පීඩාවකට ලක් වෙන්න පුළුවන්. ඒ විදිහේ අමාරුවක් අපහසුාවක් එන්න පුළුවන්. මොකද ওই ටික බදාගෙන ඉන්නවා වගේ නෙමෙයි, එකපාරට දඩස් ගාලා නැතරියහම. ඉතින් ඒක නිසාමද කොයිද කියනවා පැවිදිකම් කෙරෙන්න කලින් rahat වෙලා ඉන්න ඕනි කියලා. දැන් එහෙම කියලාද කොයිද සමහරු එහෙමත් හිතාගෙන ඉන්නවා. මට හම්බුණා එක්කෙනෙක්, අනේ මේ හරි හොඳයි, කිසිම දෙයක් නැහැ, ගෙවල් දරවල් ගැන අපේක්ෂාවක්වත් නැහැ, එහෙම මුකුත් අල්ල බදාගත දේවල්වත් නැහැ. භාවනා කරගෙන ඉන්නවා. ඊට පස්සේ වැඩක් දුන්නාම ඒකත් හොඳටම පුළුවන් උපරිමෙන් කරනවා. කොල්ලො මොකද මේ නිකන් කැරක් කැරගෙන ඉන්නේ කියලා ඇහුවාම පැවිදි වෙන්නේ එහෙම තට්ටෙත් ගාගෙන ඉන්නේ කේ පොඩ්ඩනේ වෙනස කිව්වාම කියනවා බෑ ස්වාමීන් වහන්සේ තාම බෑනේ මේක පැවිදි වෙලා රහත් ඉස්සෙල්ලා රහත් වෙලා ඉන්න තමයි ඔහුගේ අදහස තියෙන්නේ. ඊට පස්සේ තමයිලු පැවිදි වෙන්න පුළුවන් ඒ පැවිද රකින්න පුළුවන් ඒ වගේලු. මොකද අර තියෙන සයිකොලොජිකල් සුයිසයිඩ් එක ලේසි නෑ. මේක දරන්න අමාරුයි. ඒක ක්‍රමානුකූලව කරන්නත් බෑ. ඔය සාමාන්‍ය පැවිදි වෙන එක්කෙනෙක්ට වෙන්නේ එකපාරට ෂණිකව කඩලා යනවා. කඩලා ගියපු ගමන් ඒක හිතා ගන්න බෑ. අර මුල් අවධිය තමයි. කොහොමත් ඉතින් අවුරුදු දෙක තුනක් යනකොට නැවත මොන මොනවා හරි ටිකක් අල්ල බදා ගන්නවා. නැත්තම් මේ වෙන්නේ නැහැ. ඉරිදා උදේ නිකන් බුදිය ගන්න පුළුවන් වෙන්නේ බෑ. එහෙමම නෑ. උදේ පාන්දර ඇද ඇවිද අරගෙන ඇවිල්ලා ඕන දැන් කට්ටියට බණ කියනවා. මොන මොනවා හරි අල්ල ගන්න හම්බ වෙනවා ඉතින් කාලෙත් එක්ක. නමුත් අර මුල් අවධිය දරන්න අමාරුයි. මුල් අවධියේදී ගොඩක් මේ නිකන් මම දිනාගත්තා වගේ අර්ථයක් මතුවෙලා එනවා හිත තුලින්. අර කඩලා බිඳලා දාපු ඒ ඔක්කොම හරියට නිකන් අමුතු වෙහෙසක් අපිට දනවනවා. ඉතින් ඒ විදිහේ වෙහෙසක් හරහා ගියපු කෙනෙක් ඇත්තටම නිකන් තරහා විදියක සොහොන් ලකුණක්. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ උනත් ඔය අපෝ මුඩු මහණෙක් කියලා ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා ඒ සමාජෙන්. එළවපු අවස්ථා තියෙනවා ඒ සමාජෙන්. සාමාන්‍යයෙන් පැවිද්දෙක් දැක්කහම උනත් කෙනෙක්ට නිකන් ඒක නිකන් සොහොන් ලකුණක් විදියට තමයි සලකුණු වෙන්නේ. සොහොන් ලකුණක් විදිහට තමයි සලකුණු වෙන්නේ. අනේ ඒක නිසාමද කොහෙද මේ සාමාන්‍යයෙන් නිකන් පැවිද්දොන්ට කවුරුත් සුබ පතන්නේ නැහැ. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා වගේ කියන්නේ නැහැ. මොකද කියලා වැඩක් නැහැනේ. කියලා වැඩක් නැහැ. සුබ වෙන්න දෙයක් නැහැ ඉතුරු වෙලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. අන්න අද උදේ එළියට බහලා එනකොට එක්කෙනෙක් සුබ අලුත් අවුරුද්දල්ලු. පැවිදි වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්. ඉතින් කමන්නේ තව අවුරුද්දක් විතර ගියාම ඕකේ අර්ථය තේරෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් එහෙම නිකන් අසුබ ලකුණක් වගේ දකින්න එකත් සාධාරණයි ගිහි සමාජයක, මේ දේවල් පිටිපස්සේ හඹාගෙන යන සමාජයක. මොකද අර අපේක්ෂා බිඳලා දාපු ස්වභාවයක් අර විදියට අපේක්ෂා බංගත්වයක් නිරූපණය වෙනවා. අන්නර පැවිද්දෙක්ගේ ස්වරූපය අන බාහිර ස්වරූපයෙන් පවා ඒක නිරූපණය වෙනවා. අර දස ධම්ම සූත්‍රයේ තියෙන්නේ වේවන්නියම් හි අජ්ජූපගතෝති, මෙන්න මේ විදිහට විවර්ණ භාවයකට පැමිණියේ වෙමි කියලා නැවත නැවත මතක් කරගන්න කියලා ප්‍රකාශ කරනවා. මොකද අර ලස්සනට තියුණ ඇඳුම් පැළඳුම් ටික ගලවලා දාලා සිවුරක් පොරවගෙන ඉන්නවා. අනේ ඒ මදිවට ලස්සන කොණ්ඩෙත් දන් දීලා, කොණ්ඩෙත් දන් දීලානේ, කොණ්ඩෙ තියුණ එකත් ඔන්න කපලා දාලා තට්ටෙ ගාගෙන ඉන්නවා. ඈ ඇඟිලි පුරුකකට වැඩිය කොණ්ඩේ වාන්න බෑ කියලා ශික්ෂාපදයකුත් පනවලා තියෙනවා. ඉතින් ওই විදිහේ අමුතු අමුතු දේවල් තියෙනවා. අමුතු අමුතු දේවල් තියෙනවා. අර විදිහේ බාහිරෙන් උනත් නිරූපණය වෙනවා මේ විදිහේ දෙයක්. ඉතින් ඒක දැක්කහම කෙනෙක්ට අර විදිහේ සොහොන් ලකුණක් විදිහට පෙනෙන එක සාධාරණයි. උදේ පාන්දර හම්බ වෙන්න හොඳ නෑ, මොනිච් වෙන්න හොඳ නෑ කියලා පෙනෙන එක සාධාරණයි. මොකද නැවත නැවත නිරූපණය වෙනවා අන්න අර මං අල්ල බදාගෙන ඉන්න දේවල් සහ ඒවෑ විනාශය, ඒවෑ බිඳියාම නැවත නැවත නිරූපණය වෙනවා. ඉතින් ඒ විදිහේ සලකුණක් ඒ පැවිද්දෙක්ගේ බාහිර ස්වරූපයකිනුත් තියෙනවා. ඒක නිසාමද කොයිද කියනවා සාමාන්‍යයෙන් මුලින් පැවිදි වුණ අලුත හිතාගෙන ඉන්නවලු මේ කට්ටිය මේ ගෞරවයට තමයි ස්වාමීන් වහන්සේ වඩින්න වඩින්න මේ පාරෙන් වඩින්න කියලා ඔහොම සලකන්නේ, ඔහොම ගෙන්න ගන්නේ ගෞරවයට තමයි කියලා මුලින් හිතෙනවලු. නමුත් පව් වෙනකොට තේරෙනවලු මේ ඉක්මනට එලෝ ගන්න කෙටිම පාර ෂෝටස් පාත් එක පෙන්නලා මේකෙන් වඩින්න කියලා පෙන්නනවා. මොකද වැඩි වෙලා ඉන්න එපා, ගැවසෙන්න එපා, මේ පාරෙන් වඩින්න හාමුදුරුවනි. ඈ අන්න මේක තමයි ෂෝටස් පාත් එක. ඔබ වහන්සේ ඔන්න ඔක්කොමලා කට්ටිය අයින් කළා, මං ඉඩ ලබා දුන්න යන්න කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒක හරි, ඒ කියන කතාව. ඒ කියන කතාව හරි. මොකද සාමාන්‍යයෙන් කෙනෙක්ට ගෝචර වෙන, සාමාන්‍යයෙන් කෙනෙක් ලබා ගන්න සූදානම් වෙන පණිවිඩයක් නෙමෙයි. නමුත් නැවත නැවත බුදුරජාණන් වහන්සේ මේ පණිවිඩ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන්නේ හැබැයි අර ප්‍රතික්ෂේප කරන කට්ටියට නොවේ. ඒ වෙනුවට අන්න කියනවා මේ පණිවිඩේ නැවත නැවත කියන්න. ප්‍රිය වචනයන් තියෙනවා නම් ප්‍රිය වචනයන්ගෙන් අග්‍ර. සාමාන්‍ය අපි ප්‍රිය වචන කියන්නේ මොනවටද? අපි ප්‍රිය වචන කියන්නේ නිකන් අපේ හිත සනසන දේවල් වලට. අන්න කවුරු හරි මොන තරහකාරයෙක් හරි කමක් නැහැ උදේ පාන්දර එව්වොත් අනේ සුබාලුත් අවුරුද්දක් වේවා කියලා, අනේ ඕක ප්‍රිය වචනයක්. කවුරු හරි කිව්වොත් අද නම් හරි ලස්සනයි, ඔයාගේ ඇඳුම හරි ලස්සනයි කියලා, ඕක ප්‍රිය වචනයක්. එහෙම නැත්නම් කවුරු හරි කිව්වොත් අර Facebook දාපු ෆොටෝ එක, නැත්නම් WhatsApp අර ප්‍රොෆයිල් එකට දාලා තියෙන ෆොටෝ එක හරි ලස්සනයි, කවදාද ගත්තේ, කොයිදද ගත්තේ, අවුරුදු 10ක් විතර බාලපාටයි කියලා බෙවුනොත් කිව්වොත් එහෙම, අන්න ඕක බොහොම ප්‍රිය වචනයක් බවට පත් වෙනවා. ජෝවා තමයි අපිට ප්‍රිය වචන. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ හිත රිදෝන බණ සමහර විට. මොකද ඔය බුදු බණේ තියෙන්නේම අපේ හිතට ගැළපෙන දේවල් වලට ගොඩක් වෙලාවට රිදවීමක් තමයි තියෙන්නේ. මේක නිත්‍යයි හිතා කියලා කටයුතු කරනකොට, නිත්‍යයි කියලා හිතාගෙන ඉන්නකොට අනිත්‍යයි අනිත්‍යයි කියලා කියනවා. ඊළඟට මේක සැපයි කියලා හිතාගෙන ඉන්න, සැපයි කියලා ස්ථිර කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට දුකයි දුකයි කියලා කියනවා. ඊට පස්සේ මේ මගේ දරුවෝ, මේ මම, මේ මගේ ආත්මය කියලා මේ විදිහට පනවගෙන ඉන්න කෙනෙක්ට අනාත්මයි කියලා කියනවා. එතකොට ඕක යම් කිසි විදිහක අර විදිහේ සුබ පණිවිඩයක් වෙන්නේ නැහැ. සුබ පණිවිඩයක් කියන්නේ එතකොට කොහොමද මේ ප්‍රිය වචනයන්ගේ අග්‍ර වෙන්නේ? අන්න ඒක තමයි අපි පෙන්නලා දෙන්න උත්සාහ කරන හේතු කාරණාව. එතකොට බණ කියන කෙනෙක්ට කියනවා මේක ප්‍රිය වචනයන්ගෙන් අග්‍ර, හැබැයි අත්තිකස්ස ඕහිත සෝදස්ස, වැඩක් ඇති කෙනෙක්ට, ඒ වගේම කන් යොමු කරපු කෙනෙක්ට, ඔන්න ඔය දෙදෙනාට ඔය කන්ඩිෂන්ස් දෙක සම්පූර්ණ වුණ කෙනෙක්ට කියන්න. වැඩක් තියෙන්න ඕනේ මෙයාට කියලා, ඒ වගේම මේ කන් යොමු කරලා තියෙන්න ඕනේ. වැඩක් තියුණ පමණින් අහන් නැති කෙනෙක්ටත් කියන්න එපා. බඩගිනිකාරයන්ට බණ කියන්න යන්න එපා. ලේපෙරාගෙන කඩු යම ඔරගෙන දුනුයි තලාම ඔරගෙන යන මස් ඇද්දන්ට බණ කියන්න යන්න එපා. මොකද ඒ තියෙන්නේ වෙන එකක්, වෙන අදිස්ථානයක් තියෙන වෙල එළුමුමක් තියෙන්නේ. ඒ කියලා වැඩක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. අත්තිකත් කස්ස ඕහිත සෝතස්ස, වැඩක් ඇති කෙනෙක්ට, කන් යොමු කරපු කෙනෙක්ට, පුනක් පුනන් ධම්මං දේසේදී නැවත නැවත බණ කියනවා, අන්න ප්‍රිය වචනයන්ගෙන් අග්‍රදේ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එහෙම මතක් කරන්නේ ඇයි? අන්න මේ කියන ගමන නෙමෙයි නිවැරදි ගමන. මේ ගමනෙන් යහපතක් සැනසීමක් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහේ නිවැරදි යහපතක් සැනසීමක් ලබා ගන්න පුළුවන් නම්, ඒ විදිහේ නිවැරදි යහපතක් සැනසීමකට මඟ පෙන්වන්න පුළුවන් නම්, අන්න ඒක ප්‍රිය වචනයන්ගෙන් අග්‍ර වෙන එක අහන දෙයක් නෙමෙයි. ඒක ප්‍රිය වචනයන්ගෙන් අග්‍ර වෙන එක විවාද කරන දෙයක් නෙමෙයි. ඉතින් ඒ විදිහේ ප්‍රිය වචනයක් තමයි බුදුරජාණන් වහන්සේ පනවන්නේ. එතකොට සාමාන්‍ය කියනවා මේ බුදුරජාණන් වහන්සේක මොකද අන්කන්ඩිෂනල් ලව්. මේ විදිහේ මොකද්ද ඒකට කියන්නේ, කොන්දේසි විරහිත ආදරයක් තියෙනවා. ඔය ආදරය කිව්ව ගමන් ඒක වෙන වෙන අර්ථයක් කියන්නේ සිංහලෙන්. සාමාන්‍යයෙන් ඔන්න අන්කන්ඩිෂනල් ලව් කියන එක බුදුරජාණන් වහන්සේගේ තියෙනවා. බුද්ධ චරිතය ඒකට පේනනවා. ඊට පස්සේ ජේසුස් වහන්සේගේ තියෙනවා. ඒ චරිතය ඒකට පේනනවා කියලා කියනවා. නමුත් මෙන්න මේ චරිත ස්වභාවය ගත්තොත් ඔය නිකන් කරුණා මෛත්‍රියම නෙමෙයි ඔතන තියෙන්නේ. ඒ වෙනුවට අන්න දීර්ඝකාලීනව යහපත බලනවා. දීර්ඝකාලීනව මේ පුද්ගලයාට කරන්න පුළුවන් සුදුසුම දේ මොකද්ද කියලා බලනවා. එතකොට මුලදී බැනලා එළවපු අවස්ථාවක් තියෙනවා. ගහම වෙලේම හිත සනස සනස ඉඳලා නේ පලයල්ලා යන්න මොන කරදරයක්ද මේ කියලා කියපු අවස්ථාවක් තියෙනවා උන්තරා. එහෙම කියලා දිනවා. එහෙම කියලා එළවලා තියෙනවා. එහෙම නැත්තම් වෙන වෙන දේවල් කිය මේ හිත රිදෙන දේවල් කරලා තියෙනවා සමහර වෙලාවට. මොකද දීර්ඝකාලීනව යහපතක්, දීර්ඝකාලීනව මේ පුද්ගලයා කෙරෙහි සෞන්දර්ය විදිහට බලන බැල්මක් ප්‍රකාශ කරනවා. අර සාමාන්‍ය ඔය පොත් ලියවිලා තියෙන ඔය ඉතිහාස ඉඳපු ස්වාමීන් වහන්සේලා ගැන කියනවා. අන්න සමහර විට බයිනවා. සමහර විට මේ නිකන් මරාගෙන කනගාන්න තරහ ගස්සනවා. නමුත් මේ ගෝලියෝ පිරිසගේ විශ්වාසයක් තියෙනවා. යම්කිසි මේ හාමුදුරුවෝ කෙරෙහි බැඳීමක් තියෙනවා. දන්නවා මේ කොච්චර කරත් අපේ යහපත ගැන හිතනවා. කොච්චර කරත් අපේ යහපත සලසන්න උත්සාහ කරනවා කියලා විශ්වාසයක්, අදිෂ්ඨානයක් තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. අන්න ඒ විදිහේ ස්වභාවයක් තමයි සාමාන්‍යයෙන් ඔය නියම ස්වභාවය. ඉතින් ඒ ස්වභාවය තමයි අනේ අන්කන්ඩිෂනල් ලව් එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒක චරිතේම ආදර්ශයෙන්ම දීලා තියෙනවා. වචනෙන් විතරක් නෙමෙයි, අර ආදර්ශයෙන් ඒ කරන කටයුතු වලින් දීලා තියෙනවා. දීලා තියෙනවා මේ විදිහට අන්න ප්‍රකාශ කරනවා. ඒ සමහර වෙලාවට අහනවා මේ ඔබ වහන්සේ මේ ඇත්තටම මේ විදිහ අන්කන්ඩිෂනල් ලව් තියෙන කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ කියනවා ඔව්. එහෙනම් එතකොට දැන් මේ දේවදත්තයා මේ අපෝ කල්පයකට ගොඩ යන්නේ අපාය යනවායි කියලා ඔබ වහන්සේ මේ බැන්නනේ? අනිවාර්යෙන් මම බැන්න තමයි. මොකද හේතුව අන්න යම්කිසි දරුවෙට හිතමනාප දරුවෙක් යහපත හිතන දෙමව්පියෙක් අන්න යා දරුවා යම්කිසි දෙයක් කටේ ඔබා ගත්තාම විසදා දෙයක් කටේ දාගත්තාම ඒක කොහොමද අයින් කරන්න කියලා අහනවා. එතකොට කියනවා මුලින් බොඩක් කට අරගන්න උත්සාහ කරනවා. මුලින් මේ විදියට උත්සාහ කරනවා. බැරි වුණොත් උගුර එලේ එන්න හරි මං ඇදලා ගන්නවා කියලා ආපු කෙනාම උත්තරේ දෙනවා. අන්න ඒ වගේ තමයි මමත්. අන්න ඒ විදියට තමයි මමත් කටයුතු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. එතකොට ඔන්න ඔය විදිහේ උත්සාහයක් දරනවා නම් ඔන්න ඔය විදිහේ මාර්ගයක් පෙන්නනවා නම් අන්න ඒ විදිහේ දෙයක් හැම වෙලේම අර කෙනාට යහපත පිණිස හිතිනවා. ඒ යහපත පිණිස හේතු වෙනවා. ඉතින් ඒක ඇත්තටම අපිට කියන්න පුළුවනි අන්න ප්‍රිය වචනයන්ගෙන් අග්‍රදේ මේ විදිහ උත්සාහයක් මේ විදිහේ දෙයක් නැවත නැවත සිද්ධ කරනවා. සමහර විට ඒකෙන් ඒ ගුරුවරයාට වෙහෙසක් පීඩාවක් එන්න පුළුවන්. සාමාන්‍ය ජේසුස් වහන්සේගේ චරිතෙත් ඒ ගෝලයෝම සමහර වෙලාවට වෙහෙස පීඩාවක් දීලා තියෙනවා. දැන් ඔය පීට කියන ගෝලයා ගැන එහෙම සඳහනක් තියෙනවා. මිනිහා තමයි පීය තියාගෙන ඉන්නේ අයින්න බලාගෙන වගේ අදහසක් තියෙනවා. එතකොට කියනවා පීට කියන්නේ පීට තමයි. ඈ පීට කියන්නේ පීට තමයි. ඒක මට වෙනස් කරන්න බෑ. අර කියන්නේ නිකන් පීටගේ තියෙන මොකද්ද අමුමාමු යථාර්ථය ඕක තමයි. පීට කියන්නේ පීට බට් ඇයි ලව් හිම්. මම ඌට ආදරේ. තමන්ගේ අර පීයෙන් අයින්න බලාපොරොත්තු වෙන ගෝලයට කියන ප්‍රකාශය මේ තියෙන්නේ. එයාගේ ස්වභාවය ඒක තමයි. හැබැයි මං එයාට ආදරේ කියලා කියනවා. කියනවා 70 කියන්නේ 70 වැඩි කිරීම 7 වරක් සමාව දෙන්න කියලා ප්‍රකාශ කරනවා. ඒ ඉලක්කම හදලා තියෙන 아무ත විදියට 70 වැඩි කිරීම 7 වරක් සමාව දෙන්න ඒක ගැටලුවක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. අනේ මේ විදිහේ දිශාවකින් මේ විදිහේ කෝණකින් තමුන්ගේ ඒ ගෝලය දිහා තමුන්ගේ ඒ වටපිටාව දිහා බලන්න කියලා අන්න ඒ ආදර්ශයක් දෙනවා. එතකොට අර විදිහ දෙයක් සාමාන්‍යයෙන් අන්න දීර්ඝ කාලීනව රඳන්නේ නැහැ. ඒ විදිහේ ගුරුවරයෙක්ගේ එහෙම නැත්නම් ඒ විදිහේ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්ගේ අන්න අර නැවත නැවත සමාව දෙනවා. හරියට නිකන් අර නිකන් මනෝවෛද්‍යවරයෙක් තමුන්ගේ ළඟට එන රෝගියෙක් දිහා බලනවා වගේ. ඒ රෝගියා ඇවිල්ලා සමහර විට වෛද්‍යවරයාගේ ජීවිතෙත් කඩකප්පල් කරලා තමයි යන්නේ. සාමාන්‍ය ඔය කිව් කොච්චර කිව්වත් වෙදා මැරෙන කේස් එකක් තියෙනවා ඕකේ. අර නිකන් අර වෙදා මලා කියලා කියන්නේ අන්තිමට. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද උදේ ඉඳලා රෑ වෙනකන් ඔය මේ විලාප ටික ඇහුවට පස්සේ ඒ වෛද්‍යවරයාගේ ජීවිතේ මොන වගේද කියලා හිතන්නකෝ. ඒ වෛද්‍යවරයාගේ මානසිකත්වය මොන වගේද කියලා හිතන්නකෝ. එතකොට වෙදා මැරෙන ගතියක් තියෙනවා ඔය වගේ ජොබ් වල. ඒක හරිම ස්වභාවිකයි. දැන් ඔය කමටහන් සුද්ධ කරන්න ගියත් ඒ ලෙඩේම තියෙනවා තමයි. එතකොට මේකෙත් ඔය වෙදා මැරෙන ගතියක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් අන්න ඒ වගේ වෛද්‍යවරයෙක් අන්න තමන්ගේ රෝගියා සුව වේ කියන අපේක්ෂාවෙන් රෝගියාට යම් කිසි විදියක මේ ස්ථිරසාර සහනයක් ලබා දෙන්න පුළුවන් කියන අපේක්ෂාවෙන් ඉවසනවා. ඉවසීමෙන් කටයුතු කරනවා. අර විදිහට කොච්චර වුණත් මම මේක ගෙදර අරන් යන්නේ නැහැ, මගේ කුණු බක්කියේ අඩිය නැහැ, පල්ල නැහැ කියලා කිව්වට පම්පෝරි ගැහුවට ටිකක් හරි රැඳෙනවා. ටිකක් හරි ගලාගෙන යනවා, ගෙදර යනවා, ටිකක් හරි නැගලා ඔය වාරණේ දැකලා යනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඒ වෛද්‍යතුමාට වෙහෙසයි සමහර විට. නමුත් අන්න නැවත නැවත අනිවසීමෙන් කටයුතු කරන මොකද්ද මෙයාට සුව වෙන්න අවස්ථාවක් තියෙනවා. සාමාන්‍ය සඳහන් වෙනවා ඔන්න මොකද්ද කෙනෙක් ඇවිල්ලා බැනලා යනවා. එයා පැය ගෙවල එන්නේ මොකටද? බැනලා යන දොස්තරට තමයි බයින්නේ ඇවිල්ලා. ඈ දොස්තරට බැනලා කවුන්සිලින් කියලා පැයක් බැනලා යනවා. ඊට පස්සේ ඊළඟ සතිය ආපහු වෙනවා ගෙවල, ආපහු තව පැයක් බැනලා යනවා. තව කෙනෙක් එනවා, එයා ඇවිල්ලා පොඩ්ඩක් කතා කරගෙන ඉඳලා ආක බලනකන් ඉඳලා පර්ස් එකේ තියෙන සල්ලි ටික හොරකම් කරගෙන යනවා. ඊළඟ දවසෙත් එනවා පැයකට ගෙවන්න, ගෙවලා පර්ස් එකේ තියෙන සල්ලි ටික හොරකම් කරගෙන යනවා. ඊට පස්සේ සතියෙත් එනවා. තව කෙනෙක් ඇවිල්ලා වටපිටාවේ තියෙන බඩු පුට්ටු පොළවේ ගහලා යනවා. මල් වාස් එකක් තියලා ඒක පොළවේ ගහලා යනවා. ඕම එනවා. ඊළඟ සතියෙත් එනවා. ඉතින් මේ හැම එකක්ම මේ වෛද්‍යවරයා ඉවසනවා මොන අදහසින්ද? අන්න අර මෙයාට සුව වීමට මේක මගක්. මේ ඇතුලේ තියෙන වෙහෙස පීඩාව තමයි මේ පිට කරන්නේ. මේක පිටව කරාම මෙයා ඇත්තටම සුව වෙනවා, නිරෝගී භාවයට පත් වෙනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට එක්තරා විදිහක අමානුෂීය ගුණාංගයක් තියෙන්න ඕනේ ඒ ශාස්ත්‍රඥ වහන්සේට, ඒ වෛද්‍යතුමාට. මොකක්ද අන්න අර විදිහේ දේවල් වලට සමාව දෙන්න. සාමාන්‍ය ඇරියස් එක ඉතින් නැති වෙන්න සමාව දෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් අද කාලේ කට්ටිය කියනවා මම අමත සමාව දීලා අමතක කරනවා කියලා ප්‍රකාශ කරනවා. සාමාන්‍ය කෙරුවාවල් විදිහට තමයි දෙකම කියන්නේ. නමුත් එහෙම කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් බරපතලම ප්‍රශ්නයක් තමයි. අපිට එහෙම සමාව දීලා අමතක කරන්න පුළුවන්ද? එහෙම කරාම පහුවදාට නැවතත් තර්ක මතක් වෙන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් දෙනවා. තියෙනවා එහෙම ප්‍රශ්නයක්. සමාව දෙන තීරණයක් නම් ගන්න පුළුවන්, හරි මම මෙයාට සමාව දෙනවා කියලා. නමුත් අර හිත තුල තියෙන වෙහෙස පීඩාව, ඒ ආතතිගත ගතිය නැති වෙන්නේ නැහනේ. ඒ වෙනුවට අන්න පුළුවන් නම් ඇත්තටම අමතක වෙලා ගියා නම් ඇත්තටම සමාව දීලා සබහ ධර්මෙන්න. එහෙම දෙයක් නම් තියෙනවා තමයි. අමතක වෙලා ගියා නම් දැන් පහුගිය දවසක මොකක් හරි එකකට ඔය මම බැන බැන ඉඳියා අහුවෙන වෙලාවට බයිනෝ මොකක් හරි එකට. ඊට පස්සේ දවස් ගාණක් බැනුම් ඇහුවාට පස්සේ මේ තැනත් අහනවා දැන් සමාව මේ දෙන්න බැරිද කියලා. ඊට පස්සේ මට ඇත්තටම මතක තියුන්නේ නැහැ මොකටද මේ මම බැන්නේ කියලා දැන් මෙච්චර කල්. ඊට පස්සේ මම ගෝ මොකක් හරි තරහක් නම් තියෙනවා තමයි, හැබැයි මේ මතක නැහැ මොකටද බැන්නේ කියලා. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන්ම සමාව ලැබිලා ඉවරයි, අමතක වෙලත් ඉවරයි. ඒක හොඳයි. අර බැනලා බැනලා කොහොම හරි ඉවර වෙලා දන්නේම නැතුව දැන් මොකද්ද ඇරියස් එකක් තියෙනවා, හැබැයි මොකටද කියලා මතක නැහැ. ඒකත් සෑහෙන ජයග්‍රහණයක්නේ. මොකටද කියලා මතක නැති එක සාමාන්‍ය ඔය වැරද්දක් වුණාම හරියටම කියනවානේ, මෙන්න මේ දවසේ මෙන්න මේ විදිය වචනයක් මෙන්න මේම කිව්වා කියලා කියනවා. ඒකට මම මේ විදිය දෙයක් කිව්වා, ඊට පස්සේ ඒකට නැවත මේම කයක් කිව්වා කියලා කියනවා. එක වචනෙන් මුළු ජීවිත කාලෙම තරහ වෙලා ඉන්න පුළුවන්. එච්චරට මතකය බොහොම දක්ෂ විදියට වැඩ කටයුතු කරනවා. දක්ෂ විදියට මතකය පිහිටව ගන්න පුළුවන්. ඒ විදියේ ශක්තියක් උරගාන ලෝකයක, ඒ විදියේ ශක්තියක් නැවත නැවත පුහුණු කරන ලෝකයක අන්න අපිට අර විදියට කොහොම හරි කමක් නැහැ, බැනලා බැනලා හරි කමක් නැහැ, අමතක වෙනවා නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්නේ. ඒකත් ලොකු ජයග්‍රහණයක්. අන්න එතකොට ඉබේම ස්වභාව ධර්මයෙන්ම සමාව ලැබිලා, සමාව ලැබිලා අන්න ඒ විදිහේ යම් කිසි විදියක බැල්මක්, අමානුෂික බැල්මක් අර විදිහේ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්ට තියෙන්න අවශ්‍ය වෙනවා සමහර විට. ඉතින් ඒක නිසාමද කොහෙද කියනවා අන්න ජේසුස් වහන්සේ කියනවා මේ 70 වැඩි කිරීම 7 වරක් සමාව දෙන්න. පීට කියන්නේ පීට, මම එයාට ආදරේ. පීට වෙනස් කරන්න කතා කරන්නේ නැහැ. පීට වෙනස් කරන්න අමාරුයි. පීට කියන්නේ පීට තමයි, මම එයාට ආදරේ. පීට ඉස් පීට බට ඐ ලව් හිම් කියලා කියනවා. ඔන්න ඔය විදිහේ යම් කිසි විදියක අමානුෂික බැල්මක් තමුන්ගේ ගෝලයන් කෙරෙහි ඇතිව කටයුතු කරොත් අන්න ඒ ගුරුවරයාට පුළුවන් මේ තැනැත්තව යම් කිසි විදියක නිවැරදි දිහාවකට යොමු කරන්න, නිවැරදි මාර්ගයක් මේ තැනැත්තට පෙන්වන්න පුළුවනි. මොකද්ද මේ නිවැරදි මාර්ගය? අර විදිහට විවිධ අපේක්ෂා අදිස්ථාන කෙසේ වෙතත් වෙනස් විදියක අපේක්ෂාවක් අදිස්ථානයක් තියාගන්න. ඒක සමහර විට අර ලෝක සම්මතයට පරස්පර වෙන්න පුළුවන්. දැන් අපි පටන් ගත්ත එතන ඉන්නේ ලෝක සම්මත ලිස්ට් එක කොහමද, මේ විදිහේ පුහුණුවක යෙදෙන කෙනෙක්ගේ ලිස්ට් එක කොහමද කියලා යම් යම් වෙනස්කමක් වෙන්න පුළුවනි. අන්න ඒ වෙනස්කම අනුව මතක් කර ගැනීමක් සිද්ධ කරොත් අන්න ඒ විදිහට එහෙනම් මොකද්ද පෙන්වන්න පුළුවන් සැනසීම කියලා කෙනෙක් හිතනවා. අර විදිහට අන්න තණ්හාවක් වඩනවා වෙනුවට වෙනස් මගක් තමයි පෙන්වන්නේ. මේ ප්‍රතිපදාවට බැස ගැනීමක් තමයි පෙන්වන්නේ. මොකද මේ හිත තුළ හැම වෙලේම ඔය කී අදිස්ථානයක්, ඔය කී විදිහේ තණ්හාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ තණ්හාව තමයි අපි එක දෙයක් අරගෙන පස්සෙන් ඒක පස්සෙන් දවස් ගණන්, සති ගණන්, මාස ගණන් එළෝගෙන යන්න පුළුවන් හැකියාවේ තණ්හාව තමයි. ඒ යන දුර ඒ තණ්හාව තමයි. ඒ දුර යාම තුලින් සමහර වෙලාවට හිතා ගන්න බැරි දැඩි වෙහෙසක් මතුවලා එනවා. ඒකින්ද නැවත නැවත ඒ තැනැත්තට කියනවා මෙන්න මේ සතිමත් පුහුණුවක යෙදෙන්න. පුහුණුවක යෙදෙනකොට යෙදෙනකොට මොකද වෙන්නේ? ඔය හිත ඔය දෙයක් ඔස්සේ යන දුර අඩු වෙනවා. දුර අඩු වෙනවා, ඔය ග්‍රහණය අඩු වෙනවා. අන්නේ ග්‍රහණය අඩුවීම තුළින් ඔබට නියම සැනසීමක් ලං කරගන්න පුළුවන්. අර විදියට අතහැරලා දාලා එපා වෙලා ඔක්කොම අතහැරලා දානව නෙමෙයි. ඒක ඔය අන්ත දෙක. එක්කෝ අල්ල බදාගෙන ඉන්නවා නැත්නම් ඔක්කොම අතහැරලා දානවා. අතහැරලා දාපු කෙනා අනිවාර්යයෙන් අනිත් පැත්තට ඇවිල්ලා වැද ගන්නවා තව ටික දවසකින්. ආපහු අල්ල බදා ගන්නවා. අන්න ඒ අන්ත දෙක ඇරය වෙනස් විදියක මගක් තමයි පෙන්වන්නේ. අල්ලනවා. හැබැයි අල්ලන්නේ හුරු බුහුටි විදියට. අර නිකන් දැලිපිහ අල්ලනවා කියලා කියන්නේ. දැලිපිහ අමෝරාගෙන හරියන්නේ නැහැ. දැලිපිහ අල්ලන ක්‍රමයක් තියෙනවා. සුක නම් මේ විදියට අල්ලනවා කියලා ප්‍රකාශ කරනවා. අන්න ඒදී ඇල්ලීමක් තමයි සිද්ධ කරන්නේ. එහෙම නැතුව අතහැරලාම දාන්නෙත් නැහැ. අර විදියට යම් කිසි විදියක අර කිඹුලා ඇල්ලුවා වගේ අල්ලන්නෙත් නැහැ. සාමාන්‍ය කිඹුලෙක්ගේම ඔය සතෙක්ගේ පාදයක් අල්ලගත්තාම පැය ගානකට අතාරින්නේ නැහැ. කොහොම හරි වතුරේ ගිල්ලනකම්ම අර අල්ලගෙන ඉන්නවා. අන්න ඒ විදිය ඇල්ලීමකුත් නෙමෙයි. ඔය දෙක අතරමැද තියෙනවා අන්න සුඛ නම් ආකාරයකින් දැලිපිහ අල්ලනවා වගේ යම් කිසි විදියක අල්ලන තත්ත්වයක් හදා ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාව තමයි අන්න අර හිත තුලේ වෙනස වෙන්න ඕනි. හිත තුලේ වෙනස වෙනකොට ඒ ග්‍රහණය අඩු වෙනකොට අන්න තේරෙනවා දේවල් නම් කරනවා තමයි, දේවල් අල්ලනවා තමයි, පුද්ගලයෝ පිළිබඳ අපේක්ෂා ඇති වෙනවා තමයි. නමුත් ඒව අචර ප්‍රබල නෑ. අර ග්‍රහණය එච්චර දැඩි නෑ කියන වෙනස තමුන් තුලින් මතුවලා එනවා. ඒක ක්‍රමානුකූල වෙනසක්. දවසෙන් දෙකෙන් නම් වෙන්නේ නැත. ඒ වෙනුවට නැවත නැවත සති ගණන් මාස ගණන් කරනකොට මෙතන අතර තේරෙනවා අන්න ග්‍රහණය කරනවා. ග්‍රහණය කරාට මොකද දැඩි ලෙස අල්ලන්නේ නැහැ. අර විදිහට අච්චර දැඩි ලෙස අල්ලන්නේ නැහැ. ඒක ඔස්සේ යනවා. ගියාට මොකද අච්චර දුර යන්නේ නැහැ කියන වෙනස මතුවලා එනවා. ඔන්න ඔය දේවල් ගොවලින් එකක් තෝරගෙන ඒක ඔස්සේ හඹාගෙන යාම යම් කිසි විදියක ක්‍රමානුකූලව මර්ධනය වීමකට ලක් වෙනවා. එතකොට එහෙම මර්ධනය වෙනකොට කෙනෙක් කියන්න පුළුවන් අයියෝ ඉතින් අධ්‍යාපන වැඩ කටයුතු කරගන්නේ කොහොමද, පාඩම් මතක හිටින්නේ නැහැ, අයියෝ ව්‍යාපාර වැඩ කටයුතු කරන්නේ කොහොමද, ඒවට අවධානයක් දෙන්න බෑ, ওই විදිහේ චෝදනා ඉදිරිපත් කරනවා. ගොඩක් වෙලාවට මේ චෝදනා අන්න తాවකාලික චෝදනා එක සතියක් විතර ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ආපහු වෙනස් වෙනවා. ওই විදිහේ වෙනසකුත් තියෙනවා. අනිත් පැත්තෙන් යම් කිසි දෙයක් කරනවා නම් මේ තැනත්තා ඒ අපේක්ෂා බිඳුනහම එතන නැවතිලා බලා ඉන්නවනේ. සමහර විට මාස ගණන් අයියෝ දැන් මොකද කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නවා. අඬ ඉන්නවා. අන්න ඒ කොටසත් නැවත අඩු වෙනවනේ. එතකොට efficiency වැඩි වෙනවා ඇත්තටම. වැඩි වැඩි දේවල් කරන්න පුළුවන්. වැඩි වැඩි කල්පනා නොකර වැඩි වැඩි දේවල් පිළිබඳ දුක් නොවි වෙහසක් නොගෙන යෙදෙන්න පුළුවන්. එතකොට එන්නේ මේ විදිහේ සාර්ථකත්වයක් කෙනෙක්ට ලං කරගන්න පුළුවනි. ඒ සාර්ථකත්වය අමුතු විදිහේ ගමනක්. ඒක නිකන් අර ස්වභාව ධර්මයේ රිද්මයට යන ගමනක්. ඒ රිද්මය හරිම වෙහස පීඩාව දන උන ගතිය අඩුයි. හරිම පහසුවක් විවේකයක් දනවන ඒ රිද්මය. දැන් තමයි හරියටම ජීවත් වෙන්නේ. දැන් තමයි නියම ගමනේ යෙදෙන්නේ වගේ ස්වභාවයක් මේ තැනැත්තට දැක ගන්න පුළුවනි. හරියට නිකන් අර මවකගේ ඇකේ නැලවෙන දරුවෙක් වගේ අන්න මෙන්න මේ ස්වභාව ධර්මයේ ගමන මේ තැනැත්ත අඳුනගෙන තියෙනවා. ඒ අඳුනගත්ත ගමන බොහොම පහසුවක් විවේකයක් මේ තැනැත්තට දනවනවා. ඒ පහසුව විවේක ඔස්සේ නොදැනීම යම්කිසි අමුතු විදිහේ ගමනක්, අමුතු විදිහේ දිසානතියක් ඒ ගොනු වෙලා එනවා. ඒක තමයි ක්‍රමේ. ඒක බාරගන්න ඉතින් සමහර විට අමාරුයි. ඒක පාට ඒ විදිහේ නිකන් අපේක්ෂා අතහැරීමක්, ඒ විදිහේ විශ්වාසයක් මේ ස්වභාව ධර්මයේ කෙරෙහි තැබීමක් කෙනෙක්ට අපහසුයි. පුදුම අපහසුයි. සාමාන්‍ය හිතනවා දැන් මොනවා හරි කළා මේක මං කරේ නැත්තම් කවුද මේක කරන්නේ කියන විදිහ අදහසක් එන්න පුළුවන්. දැන් ශරීර සෞඛ්‍ය පිළිබඳත් ඔය භාවනා කරන්න එන කට්ටියට විශේෂයෙන් ශරීර සෞඛ්‍ය පිළිබඳ ලෙඩ එනවා. ඔන්න එනවා මොකක් හරි කෑල්ලක් රිදෙනවා කියලා එනවා. අනේ අම්මේ ස්වාමීන් වහන්සේ මැරෙයිද දන්නේ, මොනවා හරි වෙයිද දන්නේ, මේ පිළිකාවද දන්නේ, මම පොඩ්ඩක් ගිහිල්ලා චෙක් කරගෙන එන්නම් කියලා. ඉතින් දවසයි ඇවිල්ලා සමහර විට, දවස් දෙක තුනයි ඇවිල්ලා සමහර විට. අනේ ඉතින් අර හදිස්සි පිළිකාවක් මෙහෙනකොටම ඇවිල්ලා නැඟ ඇතුළට. ඉතින් ටක් ගාලා ඒක චෙක් කරගෙන එන්න ඕනේ නැත්තම් කියන්න බෑනේ කියලා යනවා. ඒව නැත්තම් පොඩ්ඩක් අකුලක් කීරනොත් අම්මෝ මේ මොනවද පිට ගැස්මට ඉද දන්නේ කියලා ඔන්න පිට වෙලා යනවා. ඉතින් ওই විදිහට යන්න දීලාම තේරුම් ගත්තොත් එද නැත්තා මේක මේ හිතේ ස්වභාවය. මෙච්චර මේ දැඩි ග්‍රහණයක් මම මගේ ශරීරය ගැන මෙච්චර මේ දැඩි ග්‍රහණයක් මම මේ අල්ලබදාගත් දේවල් ගැන තියෙනවා කියන දේ තේරුම් ගත්තොත් අන්න ඒකම හේතු වෙනවා තව තව මේ ප්‍රතිපදාව ඉදිරියට යෑම සඳහා. මෙන්න මේ විදිහේ ස්වභාව ධර්මයට අපි පොඩ්ඩක් විශ්වාසයක් දෙනවා. මොකද ඒකනේ ඇත්තටම ওই පැවැත්ම. එතනින් එහාට ලොකු පැවැත්මක් නැහැ. එහෙමනම් හිතනවා නම් ඔය හිතලා බලන්නකෝ, ඔය පොඩි කාලෙම මැරෙන දරුවෙක්ට මොකුත් චොයිස් එකක් තියෙනවද එහෙම? දැන් අපේක්ෂා රෝහල දාලා තියෙන අපේක්ෂා කියන නම. හැබැයි අපේක්ෂාවක් තියෙනවද? එහෙම එකක් නැහැ. අපේක්ෂාවක් නැති ඉඳම තමයි අපේක්ෂා කියලා දාලා තියෙන්නේ. මොකද හේතුව? අන්න අර ඇතුලේ ඉන්නේ පොඩි දරුවෝ සමහර වෙලාවට. පොඩි දරුවෝ ඉන්නේ ඒ ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවා. ජනේලෙන් පිටත මිනිස්සුන්ට ඒක ගාණක්වත් නැහැ. ජනේලෙන් පිටත මිනිස්සු බොහොම වැඩ රාජකාරී සහිතව මේ පැවැත්ම ස්ථාවර කරන්න කටයුතු කරද්දී අන්න අර ඇතුලේ පොඩි දරුවෙක්. එතකොට ඒ දරුවාට තියෙන චොයිස් එක මොකද්ද? ඊළඟට ඔය සාමාන්‍ය හදිස්සි අනතුරකට ලක් වෙන කෙනෙක්ට තියෙන චොයිස් එක මොකද්ද? එහෙම නිකන් මේ හිතලා ජීවත් වෙන්න බෑ. මේ ශක්තියින් තියනකම් ජීවිතේ පවතිනවා. බිඳෙන වෙලාවේ බිඳෙනවා. එහෙම නිකන් වෙන වෙනස් කිරිල්ලක් කරන්න බෑ එහෙම ලොකුවට. ඔය ඉස්පිරිතාලවල කට්ටිය තා ඉන්දියාට එහෙම ගුවාම තරහත් යනවා. ඉස්පිරිතාලයකට ගන්න එකකුත් නෑ සමහර විට. ආසනීපයක් වුණාම ඉතින් ඔය කිව්වට අපිටත් යන්න වෙන්නේ ඉඩ තියෙනවනේ. ඒක තමයි ප්‍රශ්නේ. ඒක ප්‍රශ්නකේ සේවිතත් ඉස්පිරිතාල කට්ටිය තා ඉන්නවා මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න පුළුවන් කියලා. එතකොට ජීවිත බේරගත් කට්ටිය හැමදාම ජීවත් වුණා නෑ. ඒගොල්ලොත් මලා තමයි ඇත්තරමනේ. කොහොමද මලේ? ඒගොල්ලොත් අර විදියටම මලා. එහෙනම් අපි ජීවිතේ පොඩක් කල් දාලා දෙනවා. ටයිම් එක එක්ස්ටෙන්ඩ් කරලා දෙනවා. ඒක සඳහන් කරනවා. එතකොට බැරි කට්ටිය බැරි කට්ටියගේ වේදනාව පොඩ්ඩක් අඩු කරලා දෙනවා. නිකන් පහසුවෙන් මැරෙන්නේ. එහෙමත් බැරි එහෙම බැරි කට්ටිය නම් කරන්න දෙයක් නැහැ. මෝෆින් තමයි මෙන්න වැඩිම ඩෝස් එක. මේට වැඩිය දෙන්න බෑ. දෙන්න බෑ වෙන දෙයක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. අන්න දැන් මේ මම දන්න කෙනෙක්ට අන්න මේ මොකද්ද දිවේ පිළිකාවක් ඇවිල්ලා දැන් හොඳටම අසාධ්‍යයි. අවුරුදු 35යි මං හිතන්නේ. 35යි. අන්න කියනවා මෝෆින් දීලා තියෙන්නේ මේ තියෙන උපරිම ඩෝස් එක. ඔයිට වැඩිය දෙන්න විදියක් නැහැ. ඕක තමයි දෙන්න පුළුවන්. ඔයිට වැඩිය වේදනාව නසන්න බෑ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ විදිහේ යථාර්ථයක් සහිත නම් මොකද්ද හොස්පිටල් එකක ෆන්ක්ෂන් එක කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. ඇත්තටම අසනීප වුණාම අපිත් යනවා තමයි. ඒකේ දෙයක් නැහැ. ඒ වුණාට අන්න අර පොඩ්ඩක් කාලේ දීර්ඝ කරලා දෙනවා. පුළුවන් නම් වේදනාව අඩු කරලා දෙනවා. ඔය බට ගහලා මොන මොන හරි කරලා තව චුට්ටක් හුස්ම වැටෙන හදලා දෙනවා. හැබැයි ඉතින් අර ස්වභාවික වෙන මරණයට වැඩිය පොඩ්ඩක් දුකයි. පොඩ්ඩක් දුක දීලා තමයි යන්නේ. ඉතින් ඒ විදිහේ දෙයක්. ඒ විදිහේ ගමනක් තමයි අපි මේ ඉදිරියේ ඉන්න ගමන. අන්න ඒකේ අපේක්ෂා බිඳලා බැලුවොත් අන්න එතකොට අර මවකගේ ඇකේ දර නැලවෙන දරුවෙක් වගේ ස්වභාව ධර්මයේ ගමනකට අපි යොමු වෙනවා. ඒක තමයි නියම රිද්මය. ඒක තමයි නියම ගමන. ඒක තමයි තියෙන highest efficiency. හැබැයි ඒ සරෙන්ඩරින් තියෙනවා එතන. ඒ යටත් වීම තියෙනවා. එහෙම යටත් වීමක් කෙනෙක් කරන්න කැමති නැහැ. කොහොමද කරන්නේ? මේක එහෙම විශ්වාස නැහැනේ. කොහේ ඇයිද කියලා විශ්වාස නැහැනේ. අර විදියට විවිධ දේවල් දහසක් දේවල් කරමින් තමුන්ගේ හිත තුළ විවේකයක් පවත්වන්න පුළුවන් වෙයි කියලා මේතනට හිතන්නේ නැහැනේ. මෙතනට හිතන්නේ බෑ එහෙම බෑ කියලා. නෑ එහෙම පුළුවන්. ඒ පුළුවන් ක්‍රමේ තමයි මේ කියන්නේ. ඒ ක්‍රමේ සඳහා හිත තුළ තියෙන අර ග්‍රහණය අඩු වෙන්න ඕනේ. ග්‍රහණය අඩු වුණ පමණින්ම දහසක් දේවල් කරන්න පුළුවන්. මොකද නැත්තම් එකක් අල්ලගෙන දඟලනවා හැම වෙලෙම. නෑ කරනවා, ඒකත් කරනවා, මේකත් කරනවා, අරකත් කරනවා, මේකත් කරනවා. වැඩි අපේක්ෂාවක් නෑ අර ග්‍රහණය නැති නිසාම. අන්න එතකොට ඒ ගමන හරියට ස්වභාව ධර්මයේ අර නැලවි නැලවි පැද්දි පැද්දි යන ගමන වගේ. ওই කැලයක් ඇතුලෙන් හුලං හමන්. දැන් මේ කැලේ සාමාන්‍ය මිනිස්සෙක්ට කිව්වොත් යන්න කියලා අම්මෝ ස්වාමීන් වහන්සේ පුදුම දියාවකටනේ මාව යැව්වේ. කූඩැල්ලෝ රොත්තක් හම්බුණයි. ඊට පස්සේ මේ මොකද්ද කටුවේ වැල් ගහලක් හම්බුණයි. කටුවේ වැල් ඇනුනට පස්සේ ආයි ගලවන්නත් බෑ. යන්නෙත් නෑ. එහෙම එහෙම ප්‍රශ්න තියෙනවා ඉතින්. සමහර විට අපි ඉතින් පොඩි වැඩවලට යවනවා ඉතින්. කටුවේ වැල් ගාලකට මේ යව්වාද කියලා ප්‍රශ්නෙකුත් මතුවෙනවා. නැත්තම් කූඩැල්ලෝ ඉන්න ගොඩකටම යව්වාද කියලා ප්‍රශ්නෙකුත් මතුවෙනවා. එහෙම හිතාමතා කරන්න නැතුව ඇති කියලා අපි ඉතින් හිතාගෙන එහෙම යව්වාම ඔන්න කෙනෙක් ඇවිල්ලා කියනවා අම්මෝ බලන්නකො කරපු වැඩි. ඔබ වහන්සේ මෙන්න වේවැල් කටු තාම ගලව ගන්න බෑ. මෙන්න කූඩැල්ල කාලා මේ සරම්පුරා හරක් මරලා වගේ එලේ කියලා ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනවා. නමුත් හුළඟකට ඔය කැලේ හරහා යන්න පුළුවන්ද? හුළඟ යනවනේ කාටවත් නොදැනි. හුළඟ යනවනේ කිසි අපහසුාවක් නැතුව. මොකද එයා අර නැලවි නැලවි පැද්දි පැද්දි තමයි යන්නේ. අන්න ඒ ගමන සබහව ධර්මය ගමන. ඒ ගමන අඳුරගත්තලං අපේ නියම පොටෙන්ෂල් එක අපිට අඳුරගන්න පුළුවන්. අර ජීවිතේ නවතී කියලා හිතුණු බය වෙනුවට ඒ සැරෙන්ඩ කිරීම තියෙනවා නම් ඒ යටත් වීම තියෙනවා නම් සබහව ධර්මයට අන්න ජීවිතේ හරියටම ජීවත් වෙනවා. ඒ ක්‍රමේ තමයි කෙනෙක්ට අඳුරගන්න වටින්නේ මේ උදාවුණු අලුත් අවුරුද්දේ. ඉතින් අපි අපේක්ෂා කරමු, කල්පනා කරමු මේ රැසලා ඉන්න පිරිසටත් එවැනිව හඳුනා ගැනීමක්, එවැනිව අර සබහා ධර්ම ගමනක්, අර නැලවි නැලවි පැද්දි පැද්දි යන ගමනක් හඳුනා ගැනීම සඳහා අද දවසේ මේ කතා බහත් හේතු වේවා කියලා.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහොමත්ම පින් කුසල් රැසේවා. ඔබ වහන්සේගේ ඒ සතිමත් වීමේ ප්‍රතිපදාවේ ලක්ෂණ ඒ ආකාරයට ඉදිරිපත් කිරීම සම්බන්ධව, ඒ වගේම අපේ මේ වැඩසටහනේ සම්ප්‍රදායක් වශයෙන් කරනු ලබන දෙයක් තමයි ස්වාමීන් වහන්සේගේ දේශනාව යම් තරමකට සාරාංශ කර ඉදිරිපත් කිරීම. මම මේ සඳහා එළඹෙන්නට ප්‍රථම සියලු දෙනාටම සතිමත් සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම සතිමත් වීම පිළිබඳව ඉල්ලීම ඉදිරිපත් කරමින් මේ වසර පුරාවට ඒ පවත්වා ගනිත්වා සියලු දෙනාම කියා ප්‍රාර්ථනා කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ විස්තර කරා මේ විදිහට දැන් අද ජනවාරි පළවෙනිදා නිසා 2023 අවුරුද්ද අලුතෙන් ආරම්භ වෙනවා. ඉතින් ඒකෙදි යම් ආකාරයක සිත ඉලක්කගත කිරීම, බලාපොරොත්තු ලැයිස්තුගත කිරීමක් යම් කෙනෙක් කරන්න පුළුවන්. ඉතින් ඒ අතරින් කවුරු හරි හිතනවා නම් විවේක කාල පරාසයන් වැඩි කරගන්න, ඊට පස්සේ ෆෝන් වල ඒ පාවිච්චි කරන ෆෝන් ඩිවයිසස් වල වගේ වගේ ස්ක්‍රීන් ටයිම් අඩු කරන්න පුළුවන් බවක් හිතා ගන්නවා නම්, එහෙම තව ගෙදර අය සමග ගත කරන කාලය වැඩියෙන් ගත කිරීමට සිතා ගැනීම වගේ දෙයක්, ඒ වගේ සතිය ගැන අහන්න ලැබෙන දේවල් ගැන වැඩියෙන් සතුටු වෙන්න වගේ හැකියාවක් ඇති කරගන්න පුළුවන් නම් මම ඒ වගේ ඉලක්ක මේ ගමනට, මේ ප්‍රතිපදාවට සතිමත් වීම දිනු කිරීමට උපකාරයි කියලා අපිට මේ හිතන්න පුළුවන්. ඊළඟට බුදුරජාන් වහන්සේගේ ප්‍රතිපදාව සමහර වෙලාවට නෙගටිව් දෙයක් ලෙස සැලකෙන්න පුළුවන්. මොකද ඒකේ අර නොනැමති ලුහු බැඳීම, තණ්හාවෙන් ජව කැවිලා නොනැමති ලුහු බැඳීම සිදු කරන කෙනෙක්ට මේ බුදුරජාන් වහන්සේගේ ප්‍රතිපදාවකින් ඒකට ඍජු පෙළඹීමක් කරන්නේ නැහැ, ඊට විරුද්ධ යන ගමනක් වගේ ගමනක් පෙන්වන්නේ බැලූ බැල්මට. ඒ වගේම දැන් ලෝකයේ ගත්තම තප්පර 80කට වතාවක් දෙදිනක් සියදී විහානි කර ගැනීමක්, තවත් ඒ වගේම තත්පර 80ක කාල පරාසයකදී තව එක කෙනෙක් තව කෙනෙක්ව මරණයට ලක් කිරීමක් සිදුවන කාලයක අපි ජීවත් වෙන්නේ. ඒකට හේතුව මේ තණ්හාවත් ඔස්සේ ලුහු බැඳ යාම නිසා ඇතිවන පීඩාකාරී ජීවිතයකින් තමන්ටත් අනුන්ටත් පීඩාවක් ඇති කිරීමට යෙදී තිබෙන නිසා ඉතින් ඒක තේරුම් ගන්න අවශ්‍යයි. දැන් උදාහරණයක් ස්වාමීන් වහන්සේ කිව්වා කෙනෙක්ව ඩිප්‍රෙෂන් අඩු කරන්න එයා මාළු ටැංකියක් ගෙනාවට පස්සේ මාළු මාළු අතර කොටා ගැනීමක් නිසා එතන නැවත කල්පනාවක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එතන ඩිප්‍රෙෂන් අඩු කරන්න ඒ වගේ උපක්‍රමයේදී හැම වෙන්නේ සමහරවිට කබලෙන් ලිපට වැටීමක්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ විස්තර කරා දැන් ධනවතුන් වගේ අය ධනවත් භාවයට පත් වෙලා කාලයක් යනකොට මේ ලුහු බැඳීම නිසාම වෙහෙස කර වෙලා විවිධ රෝගාබාධ වලට අන්තිම කාලයේ ගොදුරු වෙනවා, බඩේ දැවිල්ල වගේ වෙනවා. ඉතින් එතකොට ඒ දානමාන පින්කම් කරලා ඒව ප්‍රසිද්ධ කරලා යම් සහනයක් ලබා ගන්න උත්සාහ කරනවා. ඒත් අර සල්ලි අන්තිමට බෙදන එකට වෙනුවට මුදල් උපයනකොටම සතිමත්ව ධර්මානුකූලව ඒ දේ කරා නම් එහෙම දෙයක් වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. විශේෂයෙන් ඔය ඇමේසන් වගේ ලොකු ව්‍යාපාර ආයතනවල පවා ඒ මුදල් ඒ අයිති කොට්ටාස පිරිස් මුදල් උපයන ප්‍රතිපදාව ඒ තරම් ධර්මානුකූල නොවිය හැකි දෙයක් ලෙස පෙනී යනවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම මේ දේ මේ අපිට අපේ තීරණ අපිට ගිනි කූරක් හෝ පිහිතලයක් වගේ කැමැති විදිහකට දෙවිදිහකට පාවිච්චි කරන්න පුළුවන්. එක්කෝ අපිට ඒක අපිට හානිකර විදිහට පාවිච්චි කරන්න පුළුවන් ලුහු බැඳීමක් ඔස්සේ ගිහිල්ලා, එහෙම නැත්නම් ඒව සුඛනම්ය විදිහට අපිට හිතවත් වෙන විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දේශනා කරා මේ තණ්හාවේ මෙහෙම යනකොට කෙනෙක් ඒ කෙනාගේ ජීවිතයේ තණ්හාවෙන් වසා ගන්නවා. හරියට නිකන් අර එලිෆන් ග්‍රාස් කියලා කියන මාන, ඉලුක්, සැවැන්දරා වැනි විශාල තෘණ ගස්වල ඒ තෘණ පත්‍ර වලින්, තන පත්‍ර වලින් අලීව්ක වුවත් වසා ගන්න පුළුවන් විදියට ඒ පත්‍ර විශාල බවක් තියෙනවා. ඒ වගේ තණ්හාවත් ඒ පුද්ගලයාව කාලයක් යනකොට තණ්හාවෙන් වසා ගන්නවා. ඒ පුද්ගලයාට තවදුරටත් ඒ පුද්ගලයා අකර්මණ්‍ය භාවයකට පත් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයකදී ගිහි ජීවිතයක් ගත කරන කෙනා කොහොමද මේ ප්‍රතිපදාව අචීව් කරගන්නේ කියලා බැලුවාම මේක එක අතකට කියන්න පුළුවන් පීඩාවක්, සියදිවි හාන කිරගැනීමක් වගේ දෙයක්. එහෙම නැත්නම් සයිකොලොජිකල් සුයිසයිඩ් එකක් සිද්ධ වෙන විදියක්. ඉතින් දැඩි කම්පනයක් ඇති වෙන්න පුළුවන් ඒ කෙනෙක්ට මේක කොහොමද ගලපන්නේ කියලා ප්‍රතිපදාව ඇතුළට ආවහම. මේ කාලේ සාමාන්‍ය ඉතින් පැවිද්දෙක් දෙකීමත් සෝන් ලකුණක් වෙන්න පුළුවන්. ඉතින් සමහරු එතන එතකොට රහත් වෙලාම තමයි පැවිදි වෙන්න යෙදෙන්නේ කියලා. ඉතින් ඒ වගේ දෙයක් සිද්ධ වෙන තැනකදී, ඒ වගේ සිදුවීම් තියෙන තැනකදී කෙනෙක්ට සුබ නව වසරක් වේවායි කියලා ප්‍රාර්ථනා කිරීම මේකත් එක්ක ගලපන්නේ කොහොමද කියලා ප්‍රශ්නාර්ථයක් වෙනවා. ඉතින් ඒ එතකොට බලන්න ඕන එහෙමනම් මේ ප්‍රිය වචනේ මොකද්ද කියලා. ප්‍රිය වචනයක් කියන්නේ කියන්න ඕන වැඩක් තියෙන කෙනෙක්ට, ඒකට කන් යොමු කළ කෙනාට. එහෙම කෙනාට තමයි මේ සතිමත් වීම වගේ ප්‍රතිපදාවක් ගැන විස්තරයක් කළ යුතු කිරීම ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් සුබය කියන දේ මත, දැන් සුබ නවසරක් වේවායි කියන දේ මත ඒ ප්‍රකාශය තුළ තියෙන නිත්‍ය සැප ආත්ම කියන සංඥාවල එකතුවක්. ඉතින් ඒක දීර්ඝකාලීනව, කෙටිකාලීනව අපිට මේ මොහොතට හදි සැපයක් විදිහට පෙවුනට, දීර්ඝකාලීනව ඒක තුළ ඇතිවන්නේ තණ්හා වැඩිවීමක්, පීඩා වැඩිවීමක්, අසහ මානසික වේති වෙන සහනය අඩුවීමක්. එතකොට ඒක තවදුරටත් සියුම් බැලුවම ප්‍රිය වචනයක්මද කියන සැකේ ඇති වෙනවා. ඒ වගේම දැන් මෙතනදී අර අනිත්‍ය සංඥා වගේ දෙයක්, අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන මේ ප්‍රතිපදාව දියුණු කරද්දී ගුරුවරයෙක් කියන වචනේ ටිකක් කටුකයි වගේ දැනෙන්න පුළුවන්. නමුත් අර දරුවෙක්ගේ උගුරෙන් ලේන විදිහට කටුවක් ඇනුනහම ඒ කටුව ගලවන්න ඇඟිල්ල ඇතුළට දාලා ඒ උගුර තුවාලුණක් කමක් නැහැ කියලා ඇදලා ගන්නවා වගේ, සමහරලාට ටිකක් අර අපිට කටුකයි කියලා ඒ ක්ෂණික මොහොතට හිතුණට දීර්ඝකාලීනව අපිට සැප උපදවන ප්‍රතිපදාවක් විදිහට මේ ප්‍රතිපදාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එහෙම යම් ගුරුවරයෙක් උපදෙස් දෙනවද, ඒ ගුරුවරයාටත් කිසියම් වෙහෙසකට, පීඩාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මෙතනදී. ඒ වගේ මේ ගුරුවරයාටත්, ඒක දක්ෂ වෛද්‍යවරයෙක්ටත් තමන්ගේ රෝගියෙකු සුව කරන්නදී ඇතිවන වෙහෙස පීඩාවට සමාන්තරයි. ඉතින් එතනදී ගුරුවරයා තුළ හෝ ඒ වෛද්‍යවරයා තුළ කිසියම් මානුෂික මට්ටම ඉක්ම වූ ඉහළ, එහෙම නැත්නම් අමානුෂික මට්ටමේ කියන්නේ සුපර් හියුමන් වගේ ක්වලිටි එකක් තියෙන්න ඕන. හරියට නිකන් අර ජේසුස් වහන්සේ සහ පීටර් අතර ඇති සම්බන්ධයේදී ඒ ජේසුස් වහන්සේ පීටර් ගැන තිබූ මතය, ඔහු තමන්ට කොච්චර කරදර කරත් කමන්නේ, ඔහු තමන් ඔහු කෙරෙහි දයාවෙන් අනුකම්පාවෙන් ක්‍රියා කරනවා කියන ප්‍රතිපදාව විස්තර කරලා තියෙන උදාහරණයට සමානව ගන්න පුළුවන්. ඉතින් ප්‍රතිපදාවක් විදිහට ගන්නකොට අපිට ගන්න වෙන්නේ මේ අන්ත දෙකම, සැප අධික සැප තියෙන එකත් අධික දුක් තියෙන අන්ත දෙකත් බොහොම හුරු බුහුටි ලෙස, එහෙම නැත්නම් සුඛ නම්මේ ක්‍රමයකට අල්ලා ගැනීමයි කරන්න වෙන්නේ. ඒක තදින් අල්ලගත්තොත් අධික වෙහෙසට යොමු වෙනවා. ඊට පස්සේ මේ විදිහට කරගෙන යනකොට තමන් තුළ කිසියම් රිද්මයක් ඇති වෙනවා, තමන් තුළ කිසියම් හැකියාවක් ඇති වෙනවා, විශ්වාසයක් ඇති වෙනවා. මේ අන්ත දෙකටම ග්‍රහණය වෙන්නේ නැතුව, ඒ දෙකම තනිදින් ග්‍රහණය කරගන්නේ නැතුව කිසියම් තුලනයක්, තුලිත බවක් ඉස්සරහා තියාගෙන මේ දේ කරගෙන යන්න. අපි දැන් මේ ජීවිතේ ගත්තත්, ඉතින් මේ ජීවිතේ අපි හිතුවට අපිට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන්, සෞඛ්‍ය ඕන විදිහට පවත්වා ගන්න පුළුවන්, ඕන කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා මේ ජීවිතේ රැඳිලා තියෙන්නේ කිසියම් ශක්තියින් කොටස. කිසියම් පටවිය පුතේජවායෝ කොට්ටාස එකට බැඳිලා ඒ බැඳීම වෙනස් වෙනකොට ජීවිතය ඉවර වෙන්න පුළුවන් නැතිලා යන්න පුළුවන්. ඉතින් ඒ සත්‍යයට පිළිගෙන මුහුණ දෙන එක පහසු කාර්යයක් නෙමෙයි මානසිකව. ඒත් ඒ ස්වභාව ධර්මයේ ඒ ආකාරයි කියලා පිළිගත්තට පස්සේ එතනින් ඇති වෙන අර වැඩිපුර හිතන්න යාමින් නැති වෙන අධික වෙහෙස නැති වෙනකොට සුවපත් බවක් ශාන්ත බවක් මානසිකව ඇති වෙනකොට ඒ තුලින් මේ ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය වැඩි වෙනවා. මේ මේ ධර්මතාවයට ක්‍රියාන්විතයට ක්‍රියාදාමයට මුහුණ දෙන්න තියෙන ශක්තිය වැඩි වෙනවා කියන එක සඳහන් වන්නට යෙදුණා. ඉතින් මේක සිතේ ග්‍රහණය අඩුවීම අපේ සිතේ අපි ඒ මොහොතේ ඇසුරු කරන අරමුණු කෙරෙහි තියෙන ග්‍රහණය අඩුවන සුළු ප්‍රතිපදාවක් ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවක්. ඉතින් මේකෙදී ඇති වෙන මානසික ෆ්ලෙක්සිබිලිටි එක නම්‍යතාවය නිසා කටු වේවල් වනයක් කරා මේ පුද්ගලයෙක්ට යදි තුවාල සීරීම් සිදු වුණත් මේ ගලාගෙන යන සුළඟ ඒ කටුවේවල් වනය හරහා බොහොම පහසුවෙන් ගමන් කරන මොකද එතන සුළඟේ තියෙන නම්‍ය ශීලීතාවය වැඩි නිසා. ඒ වගේ අපිට මේ ප්‍රතිපදාව තුළත් අර ග්‍රහණය අඩු කරාම නම්‍යශීලීව ඒ අරමුණු හරහා නැවිගේට් වෙමින් අපේ පැවැත්ම ඒ සිද්ධ වෙන වෙලාවටදී දැක බලා ගනිමින් ජීවිතයේ ඉදිරියට යන්න පුළුවන් කිසිම විදියකින් අධික ලෙස ග්‍රහණය වීමෙන් ඇතිවන ඒ අධික වෙහෙස අඩු කරගනිමින්. ඉතින් මම හිතනවා ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවට මගේ ශක්ති ප්‍රමාණයෙන් අද ජනවාරි ඵලයෙන්ද මේ මම උපරිම සහයක් ලබා දුන්නා කියලා. ඊළඟට මා තියෙන්නේ ආධුනික පිරිසක් සඳහා කෙරෙන වැඩසටහනක්. ඒ වගේම අද මේ වැඩසටහනට අලුතින් සම්බන්ධ වෙන පිරිසක් ඉන්නා නම් ඒ අයට සතිමත් බව හුරු කර ගැනීම සඳහා ආරම්භ කිරීම සඳහා තියෙන උපදෙස් මාලාවක් තියෙනවා ස්වාමින්වහන්සේගේ අනුදැනුම සහිත සැකසුණු. එය විස්තර කිරීම ඊළඟ අංගය. ඒ සඳහා මම ඒ පත්‍රිකාව ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා. මෙතන දක්නට ලැබෙන පළවෙනි අංකය ලෙස වීඩියෝ දෙකක් තියෙනවා, එකක් සතිමත් හැවිදීමට ඊළඟ එක සතිමත් හිඳ ගැනීමට. මේ වීඩියෝ දෙක නැරඹීමෙන් ඔබට පුළුවන් සතිමත් වීමේ සම්බන්ධව තියෙන මූලික උපදෙස් ලබා ගැනීමට. මේ වීඩියෝ වල ලින්ක් මම දැන් ඊළඟට Zoom chat section එක හරහා ඔබ වෙත යොමු කරනවා. ඊළඟට අවශ්‍ය වෙන්නේ දිනකට හැකි වේලාවක් මේ සඳහා වෙන් කර ගැනීම සඳහා දින කිහිපයක් ඒ සතිමත් පුහුණුව කළ යුතුයි. එක දිනකට ඇවිදීම පැය එකක් සහ සතිමත් හිඳ ගැනීම පැය එකක් විදිහට තමයි අපි නිර්දේශ කරන්නේ. එහෙත් ආරම්භක කෙනෙකුට ආරම්භ කරන කෙනෙකුට විනාඩි 10ක් හෝ සතිමත් ඇවිදීමක් විනාඩි 10ක් හෝ සතිමත් හිඳ ගැනීමක් කරලා ආරම්භ කරන්න පුළුවන්. ඒ ටිකෙන් ටික පැය එක දක්වායි වාර සඳහා වැඩි කර ගැනීමක් කරගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ඔබ ඒ කරන්නා වූ සතිමත් පුහුණුව ඇතුළදී ඇතිවන අත්දැකීම ලිඛිතව වාර්තාගත කිරීම. මේ වාර්තාගත කිරීම තුළින් තමන්ට තමන්ගේ සතිමත් වීම ගැන මනා අවබෝධයක් ලැබෙන්නට පටන් ගන්නවා. එහිදී ඔබ කරන්න ඕන ඇවිදින විට හෝ හුස්ම ගන්නා විට ඒ කයේ ඇතිවන ස්පර්ශයන් සම්බන්ධව හෝ උදරයේ ඇතිවන පිම්බීම් හැකිලීම් ආදිය ඒවා දැනුණු ආකාරය ඒවා දැනෙමින් තියෙන විට ඒට බාධකව ඉදිරිපත් වුණ බාහිර ශබ්ද හෝ සිතුවිලි ධාරාවන් සම්බන්ධව ඔබ ප්‍රතිචාර දක්වන්නට යෙදුණු විදිහ ඉන් අනතුරුවත් නැවත සතිය පැවතුනා කියලා ඉදිරිපත් කරන්න පුළුවන් කරුණු මොනවද කියන දේවල් ඒ වාර්තා තුළ ඉදිරිපත් කළ යුතුයි. ඊළඟට ඒවා අප වෙත එවන්න පුළුවන් මේ ලින්ක් දෙකක් ක්‍රම දෙකක් තියෙනවා Google Form එක හරහා එකක් ඊළඟට ඊමේල් එක හරහා මේවා chat section එකට යොමු වෙනවා තව ඊළඟ මොහොතේදී. මේ වැඩසටහන පිළිබඳ ඊළඟට තියෙන්නේ මේ වැඩසටහන ශ්‍රී ලංකා වේලාවෙන් පෙරරු 7ට හැම ඉරිදා දිනකම විකාශනය වෙනවා සජීව Zoom හරහා. මේ Zoom එකේ Zoom තොරතුරු මේ ඔබ වෙත දැන්ටමත් ලැබී ඇති. මෙතනින් මේ විස්තරය අවසානයි. ඒ වගේම ධර්ම දේශනාව සාරාංශගත කිරීමේදී හෝ මේ විස්තරිත කිරීමේදී මගෙන් යම් වරදක් සිදුනා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේගිනුත් ත්‍රිවිධ රත්නයෙන් සමාව ඉල්ලා සිටිනවා. ඊළඟට අපට අවස්ථාව ලැබී තිබෙන්නේ අද දිනට ලැබී තිබෙන ලිඛිත කමඨහන් වාර්තාව සහ වාචිකව ඉදිරිපත් විය හැකි වාර්තාවන් හෝ ගැටලු ස්වාමීන් වහන්සේගේ නිරීක්ෂණය හා උපදෙස් පිණිස සභාගත කිරීමයි. ඒ සඳහා මම ලිලංගාකාට ආරාධනා කර සිටිනවා ඉදිරිපත් වන්නේ කියා. අවසරයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම බොහොම පිං නාමන්ත අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද අපිට ඊමේල් මාර්ගයෙන් එක වාර්තාවක් ලැබී තියෙනවා. එම වාර්තාව ඉදිරිපත් කිරීම අවසරයි.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව විනාඩි 40යි. අරමුණු නොකර ඇවිදී පසුව බොඳවන සිතුවිලි හා ඉන්පසු හිස් බවක් වරින් වර අත්දකී. එකවර කකුල්වල නැවීම්, පොළවහා ගැටීම් යන සියලු දේ බොඳවීම එකක් ලෙස අත්දකී. යම් අවස්ථාවල කිසිදු විස්තර බැලීමක් නැත. වෙන කායික ක්‍රියාව නම් කිරීමක්ද නැත. පර්යංක භාවනාව විනාඩි 35යි. ආනාපානයේ මූලික කමඨහනයි. හුස්ම සංසිඳී ඇත. නිහඬ බවකට යයි. ඇස් වසාගෙන කිසිත් අරමුණු නොවන නිසා නිහඬ බවක සිටීමක් වැනිය. වචනයෙන් හරියටම අත්දැකීම විස්තර කිරීමට නොතේරේ. වරින් වර සිතුවිලි බොඳවීම වේගවත්ව අත්දකී. එදිනෙදා සතිමත් බව. වෙන කායික ක්‍රියාවල විස්තර බැලීමක් නැත. සිතුවිලි අරමුණු වූ විට ඒවා අවසානයේ බොඳවීම සමග හිස් බවට දැනුවත් වේ. දේවල් බොඳ වී හිස් බවට දැනුවත් වීම දවසේ සිදුවන්නේ වැල්ලේ ඇඳි සටහන් මැකෙන ලෙස, නැතිනම් කැන්වස් එකක අඳින දේ සැනින් හෝ යම් කලකින් මැකෙන ලෙසය. යම් අල්ලා ගැනීමක් ඇතොත් එයට අවධානය දී යම් පියවර ගැනීමටද දැනුවත් වීම ඇත. කිසිත් අරමුණු නොකර සිටීමට මනාපයක් හෝ සිතිවිලි පැමිණ හිස් බව නැතිවීමට අමනාපයක් සොයාගත නොහැක. කමටහන් වාර්තා ලිවීමට උදාසීන බවක් ඇත. ස්වාමීන් වහන්ස, පුහුණුව ඉදිරියට කරගෙන යාමට මට උපදෙස් දෙන සේක්වා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
හොඳයි, මේකෙදී පර්යංකයේදී සක්මනේදී එදිනෙදා ජීවිතයේදී මේ තුනම අර එකට කලවම් වෙලා වගේ තියෙන්නේ, තුනේදීම වෙන්නේ එකම දෙයක් වගේ. එතකොට මේ වගේ අවස්ථාවකට එනකොට සාමාන්‍යයෙන් මුලදී නම් මේම අවස්ථාවට පැමිණෙන කාලේදී දැන් කලින් නම් හොඳට ඉඳගත්තට පස්සේ කරන්න දෙයක් තියෙනවා, ඇවිදිනකොට කරන්න දෙයක් තියෙනවා, එදිනෙදා ජීවිතයේදී දැනෙන දේවල් ගැන බලන්න තියෙනවා. දැන් ඊට පස්සේ ටික ටික ඒ தත්ත්වේ නැති වෙලා මෙහෙම ටික ටික යනකොට වීරය ගන්න දෙයක් නැහැ, නිකම්ම කෙරෙන දේ දිහා නිකම්ම බලන් ඉන්න විතරයි. එතකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ඒ දවස්වල නම් හොඳට භාවනාව හොඳට කෙරීගෙන ගියා, දැන් මේක නිකන් කෙරෙන්නෙත් නැහැ, නිකම් අර වැඩක් නැහැ වගේ ගතියක් එන්නත් පුළුවන්. ඉතින් දැන් මේ කෙනාගේ නම් එහෙම ගතියක් පේන බවක් නැහැ. දැන් මේ වෙලාවේදී තියෙන්නේ අර ලොකු වීරයක් දාන්න දෙයක් නැහැ. දැන් මුලදී ලොකු වීරයක් දාලා අර කාර් එකක් ස්ටාර්ට් කරාට පස්සේ මුලින්ම ෆස්ට් ගියර් එකේ දාද්දි ලොකු ශක්තියක් ඕනේ. ෆස්ට් ගියර් එකේ දාලා යකඩ ගොඩ ඉස්සරහට ඇදගන්න. ඊට පස්සේ ටික ටික යනකොට සෙකන්ඩ් එකට දානකොට තර්ඩ් එකට දානකොට ෆුවෙල් යන ගොඩක් අඩුවේ. උනට වේගය වැඩි. අන්න ඒ වගේ අවස්ථාවකට තමයි දැන් ටික ටිකපත් වෙන්නේ. දැන් මුලදී නම් ගොඩක් මහන්සි වෙන්න ඕන, හිත එකක තැන තියාගන්න ටිකක් වෙහෙසක් දාරන්න ඕන. ලොකු වීරයක් ඕන. ඒ තත්ත්වය ටිකක් පුරුදු වෙනකොට එහෙම වමනාවක් නැහැ. නිකම්ම පරයන්කයක් සක්මනත් එදිනෙදා වැඩත් ඔක්කොම නිකන් එක වගේම තමයි ගලා යෑමක් වෙන්නේ. ඉතින් මෙහෙම වෙනකොට මේ විදිහට බොඳ වී යෑමක් වගේ පේන්නත් පුළුවන්. සමහර විට මේක බොඳ වී යෑමක්ද, ඇත්තටම මෙහෙම බොඳ වී යෑමක්ද පේන්නන්නේ. එහෙම නැත්නම් හිත ඇතුළෙන් නිකන් මෙහෙම නිකන් අර වංචනික ධර්ම වගේ මතුවෙලා හිතෙන්ම කියනවා මම බොඳ වීම දකින්නවා. මේක හොඳ දෙයක් කියලා හිතෙන්ම නිකන් උල්පන්දම් දෙන්නත් පුළුවන්. ඒ නිසා මෙහෙම බොඳ වී යාම වගේ අවස්ථා මෙහෙම හැමතිස්සෙම මේ වගේ දේවල් පෙනෙද්දිත් ටික පොඩ්ඩක් සැකේනොත් බලන්න ඒ ගැන. හිතෙන් කියවපාලියට මෙහෙම හැම දෙයක්ම බොඳ වී යනෝ ඔ කිසිම දෙයක් අල්ලගන්න නැතු ඉන්න පුළුවන් කියල කිව්වට මොකක් හරි ලොකු හිතට දැනෙන සිද්ධියක් වුණ හමත් ඒකමද වෙන්නේ. ලොකු ආසාවක් ඇති වෙන සිද්ධියක් තරහක් යන දෙයක් වුණාම කවුරු හරි කෙනෙක් බැන්නොත් හොඳට අන්න ඒ වගේ වෙලාවල්දිත් මෙහෙම අත්හැරලා දාන්න පුළුවන්ද බොඳ වී යෑම බලන් ඉන්න පුළුවන්ද කියලා. එතකොට නිකන් අර පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. දැන් ඉස්සෙල්ලාම අපි මේ ප්‍රතිපදාවට බැහැගන්නේ නිව්ට්‍රල් අරමුණකින්නේ. හුස්ම හරි අටිපතුල දැනෙන දෙයක් හරි සාමාන්‍ය අරමුණකින් බැහැගන්නවා. එතකොට ඒකට ගොඩාක් ආසාව තරහ නැති දෙයක්. ඊට පස්සේ මේ බැහැගත්තට පස්සේ මේක අතු විහිදිලා එනකොට ටික ටික ලොකු ආසාවක් ඇති, ඊට වඩා ටිකක් ලොකු ආසාවක් තියෙන, ඊට වඩා ටිකක් තරහ එන දේවල් දෙකත් පොඩ්ඩක් අර ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. එහෙමම ටික දවසක් යනකොට ওই හැකියාව වැඩි වෙන්න වැඩි වෙන්න අර ගොඩාක් ආසාව දැනෙන, ගොඩාක් තරහ දැනෙන දේවල් අතරේ උනත් අර වෙනදට වඩා අඩුවෙන් ගැටිලා ගැටෙන්නත් පුළුවන්. ඒ වුණාට ඒවට එක ගත කරන කාලය අඩු වෙලා මේ අනිත් පැත්තට එන්නත් අන්න එහෙම හැකියාව තියෙනවාද කියලා, ඒක වර්ධනය වෙලාද කියලාත් පොඩ්ඩක් උරගා බලන්න පුළුවන්. ඒක නිසා මේ මේකම තමයි කරන්න තියෙන්නේ. කරන්න කියන්නේ විශේෂයෙන්ම මේ භාවනාවට කරන වෙලාවල් ගැන හැම බාධා කරගන්න දෙයක් වෙලා නැහැනේ. මේකම මේ විදියටම මේ කාලසටහන පුළුවන් තරම් කරගෙන යන්න. ඒ අතර එදිනදා ජීවිතයේදී අර වගේ තරහක් වෙන දෙයක්, ආසාවක් වෙන දෙයක් එනකොට ඒ වගේ අවස්ථාවලදීත් පොඩ්ඩක් බලන්න මේ වෙනදට වගේ වඩා මගේ හිතේ කොහොමද මේකට රියැක්ට් කරන්නේ කොහොමද කියලා. වෙනද ලොකුවට වටිනාකම් දීපු දේවල්ට දැන් වටිනාකමක් දෙනවද නැද්ද? වෙනද ගණන් ගත්ත නැති දේවල්ට දැන් වටිනාකමක් දෙන හැටි අන්න ඒ වගේ දේවලුත් තමන්ගේ දෘෂ්ටිය ටික ටික වෙනස්කම් සිද්ධ වෙන හැටි දිහාත් බලන්න පුළුවන්. ඉතින් මේකම බාධාවක් නැහැනේ මේ කරගෙන යන්න. ඉතින් බාධාවක් නැති නිසා මේකට වැඩි වැඩි කාලයක් දීලා මේකම හොඳයි කියලා දැන් තමන්ටම තේරෙනවා නම් මේ කරගෙන යන එකේ වෙනදට වඩා මගේ ජීවිතයේ හොඳක් සිද්ධ වෙනවා, ගැටීම් ඇලීම් අඩුයි කියලා තමන්ටම තේරෙනවා නම් එතකොට කවුරුවත් කියන්න ඕනේ නැහැ මේක කරන්න මෙහෙම හොඳයි කියලා කියන්න ඕනේ නැහැ. තමන්ටම තීරණය කරගෙන මේ පාත් එකේම යන්න පුළුවන්. එහෙම තමන්ටම හොඳයි කියලා තේරෙනවා නම් ඒ විදිහටම දිගටම කරගෙන යන්න තමයි තියෙන්නේ. හොඳයි.
බොහෝම පින් ගෞරවනීය ස්වාමීන් වහන්ස, අදට ලිඛිත වාර්තා එපමණයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ වැඩසටහනට සම්බන්ධ වෙන අයට ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
පුළුවන්.
හොඳයි. එහෙමනම් ඔබට භාවනාව සම්බන්ධයෙන් හෝ ධර්මදේශනාව සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් තියෙනවා නම් සූම් මත ඔසවා අපිට සලකුණක් කරන්න එවිට අවස්ථාව ලබා දෙන්න පුළුවන් ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, අද මේ නව වසරට ඔබ වහන්සේව මේ වැඩසටහනට ඉතාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම ඔබ වහන්සේටත් ප්‍රතිපදාව දිනන සතිමත් සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.
ඔය ඉතින් නව වසරක් කියන්නේ මේ මිනිස්සු අර සම්මත කරගෙන තියෙන ඊයේ අලුත් පරණ අවුරුද්ද, අද අලුත් අවුරුද්ද කියලා ඉතින් කියනවා. ඉතින් කොහේද මේ අර පෘථිවිය මොකද අර ඉලිප්ස් එකනේ යන්නේ. ඉලිප්ස් එක මුලක් මැදක් කියලා කොහේ අගක් කියලා නැහැනේ. ඉතින් හරි කමන්නේ ඉතින් සම්මතයේ හැටියට අපිත් කියමු එහෙම වේවා කියලා.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම මමත් ඔගේ හිතුව හොඳටම. එතකොට මට හිතුණා දැන් මේ කැලෙන්ඩර් එකත් නිකන් මාසයක් නිකන් බස් එකක් වගේ, එක බස් එකකින් බැහැලා ඊළඟ බස් එකට නැගලා යනවා වගේ. දැන් මේක ඒක කෝච්චියකින් බැහැලා ඊළඟ කෝච්චියට යනවා වගේ අලුත් අවුරුද්දක් පටන් ගන්න නිසා ඔක මේ ටිකක් අර හිතට දැනෙන වෙනසක් නේ. ඒ හින්දා මහත් කිරිතුව ඔක කමන්නේ කියනවා.
දැන් කෝච්චියකින් බැස්සත් කෝච්චියත් සම්මත කරගත්ත දැන මේක කිසිම හැම කිසිම වෙනසක් නැහැ නේද? ඊයේ අද අතර කිසිම වෙනසක් නැහැ. මිනිස්සු තමයි මේක හදාගෙන තියෙන්නේ.
එහෙමයි සයින්න.
ඒ වුණාට ඉතින් අර අපිට මේ මිනිස්සු හදාගත්ත සම්මත උඩ වුණත් සම්මතය අපිට ප්‍රයෝජනවත් විදියට මේ වෙනස් කරගන්න ඕනේ. දැන් අපි හිතමු ගිය අවුරුද්දේ මගේ අතින් මේ වගේ මෝඩකම් සිද්ධ කරා, මේ වගේ ගොන් වැඩ කරලා ඇති කියලා. අන්න ඒවා ටික සිහි කරගෙන මේ 365 දවසේ ඒ වගේ මෝඩකම් අඩුම කරමු. 100ක් කරා නම් එකක් හරි අඩු කරගන්නවා කියලා වගේ අදහසක් ආවනම් අන්න එතකොට මේ පටන් ගත්ත අවුරුද්ද කියන එක පොඩ්ඩක් හරි අර ඉෆෙක්ටිව් විදියට, අර සම්මතය වුණත් ඉෆෙක්ටිව් විදියට පාවිච්චි කරන්න පුළුවන්.
එහෙමයි ස්වාමීනි. මමත් මේ ක්‍රීඩෙන් ඇතර මේ අවුරුද්ද මාරු වෙනකොට මම හිතුවා ස්වාමීනි පොඩි සමාලෝචනයක් කරන්න ඕන සතිය කියන સિદ્ધාන්තයට සාපේක්ෂව කොහොමද මේ මොකද්ද ඉගෙන ගත්තේ කියලා. දැන් පහුගිය අවුරුද්දේ වෙච්ච දේවල් එක බලද්දී සමහරලාට දැන් ආයතනවල වැඩ කරන තැන්වල එහෙම ගිය අවුරුද්දේ ජනවාරි මාසේ ලොකු ගැටීමක් මගේ ඇති වුණා. ඉතින් එතනදී මම ක්‍රියා කරපු විදිය මම පොඩ්ඩක් හිතින් සමාලෝචනය කරා අර අවුරුද්ද අන්තිමට ලැබෙන විවේකයත් එක්ක. ඊට පස්සේ දැන් ඒ අර විවේක කාලයකුත් ලැබෙනවා දෙසැම්බර් මාසයේ. ඉතින් එතනදී අර සමාලෝචනයක් කරන්න පුළුවන් මොකද්ද වුනේ කොහොමද ඒ වැඩ කරේ කියලා. ඉතින් ඒ වගේ දෙයක් කරන්න යෙදුනා. ඉතින් මට දැන් තේරෙනවා මේ සතිය නිසා ලොකු විවේක එයක් ඉබේම සකස් වෙනවා මම හිතන්නේත් නැතුව. ඉතින් ඒක තුල ඇති වෙනවා මේ හිතට කිසියම් ශක්තිමත් බවක්. දැන් අර එක දිගට අපි තුම ඇඟේ මස්ල් එකක අපි එක දිගට විවේකයක් නැතුව වැඩ කරනවා නම් ඒක දුර්වල වෙනවා. ඒත් විවේකයක් දෙමින් වැඩ කරනවා නම් ඒක ඒ ක්‍රියා කිරීමත් එක්ක ඒක තව ශක්තිමත් වෙනවා. දැන් ඔය ජිම් එකට වගේ යන අය ඉන්නවනේ නිතිපතා සමහරු කියන්නේ දවස් 3ක් හෝ 4ක් තමයි යන්න හොඳ, අතරමැද බ්‍රේක් තියෙන්න ඕන කියනවා. දැන් දවස් 7ම ජිම් එකට යන්න රෙකමන්ඩ් කරන්නේ එහෙම ගියොත් ඒක නා ටික ටික ඇඟ ගෙවිලා යනවා කියනවා. ඉතින් ඒ වගේ අර මනසටත් ආයාසය එක දිගට දුන්නොතින් නොනවත්වාම ඒ එතන හිතේ අකුසල් දියුණු වෙන්න පුළුවන් විදිහට හිත දුර්වල වෙන්න පුළුවන්. අර නිරීක්ෂණ ශක්තිය අඩු වෙන්න පුළුවන්. ඒ වෙනුවට අර සත් චිත්තක්ෂණ මට්ටමින් හරි විනාඩි දෙක තුන හරි කය දිහා කය වෙත සිත අර අවධානය අරගෙන අර සිතුවිලි ධාරාවෙන් ඇති වෙන පීඩාව වේදනාව පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් නම් එතන ඇති වෙන ඒ විවේකයේ තුලින් නැවත සතියට අවශ්‍ය නිරීක්ෂණ ශක්තිය වැඩි කරගෙන ඒ වෙලාවේ කරන්න පුළුවන් වැඩේට අවශ්‍ය මේ නිරීක්ෂණ ශක්තිය අවධානයත් වැඩි කරගෙන මුහුණ දෙන්න පුළුවන්. ඒකෙන් ප්‍රතිලාභයක් කයටත් තියෙනවා. කය වුණත් ලෙඩ වෙන්නේ නැහැ. අර රෑට නිින්දයක් නැති එක වගේ, එහෙම නැත්නම් ස්නායු පද්ධතිය දුර්වල වෙන ඒවා වගේ සිද්ධ වෙන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට හොයාගෙන තියෙනවානේ ඔය දීවැඩියාවට මූලික හේතුවක් කියලා අධික මානසික ආතතිය. ඉතින් අධික මානසික ආතතියට හොඳම දෙයක් තමයි මේ සතිමත් වීම. සතිය පුහුණු කරන එක. ඉතින් ඒක වගේ සතිය පුහුණු කරන කෙනෙක්ට දීවැඩියාව හෝ ඊට පස්සේ ඊටත් එහාට ගියම ඔය පිළිකාව වගේ දේවල් හැදෙන්න තියෙන ඉඩ අඩු වෙලා මේ කයේ සුවපත් බවක් ඇති වෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒ අනුව මමත් ඉතින් කල්පනා කරලා බැලුවා අවුරුද්දේ මුල් භාගයේ අග භාගයේ අතර සති වෙනසක් තියෙන මාස 6 දෙකට බෙදලා ගත්තත් තියෙනවා. ඉතින් ඒ අනුව ඒ ලැබුණු පාඩම් අත්දැකීම් වලින් ඉස්සරහට ඉක් ගන්න පුළුවන් කියලා අර කෝචිය කියලා ඇත්තටම කෝචි එකම කෝචියම තමයි මේ යන්නේ ඉලක්කම් මාරු වුණාට. ඒනට සමාලෝචනයේට අවස්ථාවක් කියලා යොදා ගැනීම අර උභහන්සේ දැන් කිව්ව තියෙ යනු මට සිද්ධ කරගන්න ලැබුණා. ඉතින් ඒක තමයි සයින්ස් ඇත්තටම මේ කමටහන් ප්‍රකාශයක් වම් විදිහට මම ඉදිරිපත් කළේ තව කෙනෙක් ඉදිරිපත් වන තුරු. ඔබ වහන්සේට ඒක මොකක් හරි තව උපදේශයක් දෙන්න තියෙනවා නම් මම සතුටුයි.
හොඳ ඇත්තටම සතියයි විවේකයයි කියලා දෙකක් නැහැ. සතියම තමයි විවේකය කියන්නේ. දැන් මුලදී සතිය අපිට හුරු නැති නිසා මේ මොහොතේ ඉන්න අපි දන්නේ නැති නිසා ටිකක් අමාරුයි මේක හුරු කරගන්න. අපි සංසාරය පුරා හුරු වෙලා තියෙන්නේ අතීතයට අනාගතයට ගිහිල්ලානේ. එහෙම ඉඳල එකපාරට මේ මොහොතට එන එක මේ තමන්ගේ ඇඟට එන එක ටිකක් අමාරුයි. එතකොට අන්න ඒක හුරු කරගන්නකොට තමයි ටිකක් අර මහන්සි වෙලා හුස්ම හරි යටිපතුල දැනීමක් හරි මොකක් හරි එකක් අර එක අරමුණක් අල්ලගෙන ඒක හරහා මේ මොහොතට එන්න පුරුදු කරගන්න එක තමයි ටිකක් අමාරු. ඒ වුණාට ඒකෙන් අමාරුවෙන් මෙතෙන්ට මේ මොහොත පුරුදු කරගත්තට පස්සේ සතිය තමයි විවේකම අවස්ථාව. අඩුම ශක්තියක් වියදම් කරලා අඩුම රික්ෂණ එකකින් යන්න පුළුවන් සතියම තමයි. එතන විවේක ගන්නවා සතිමත් වෙනවා කියලා දෙකක් නැහැ. සතියම තමයි විවේකය කියලා කියන්නේ. ඉතින් ඒක එතකොට එහෙම දෙකක් කියලා වෙන් කරගන්න නැතු අර කලින් වார்த்தාවෙත් තිබුණේ ඕනම දෙයක් දැනි ඔහේ බොඳ වෙලා යනක් දිහා බලන් ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒකම තමයි බොඳ වෙලා යන හැටි බලන් ඉන්නවා කියන්නේ. ඒකත් එක ගැටීමක් ඇලීමක් නැහැනේ. එතන ඒක හොඳම විවේකය තමයි ඒක. සතිමත් බවයි විවේකයයි කියලා වෙන වෙන විශේෂයෙන් දෙකක් කියලා බාර කරන්න දෙයක් නැහැ. ඉඳ ගන්නකොටත් ඊළාට සක්මන් කරනකොටත් ඊළාට නිදා ගන්න යනකොටත් ඒ විවේකයම තමයි එක දිගටම පවතින්නේ. නිදාගෙන නැගිටිනකොටත් ඒ විවේකයෙන්ම නැගිටින්නත් පුළුවන්. දැන් සමහර කට්ටියක් කියන්න පුළුවන් මේ නිදාගත්තත් කිසිම වෙනසක් නැහැ. අර හොඳට සිහියෙන් නිදාගෙන තියෙනවා. නැගිටිනකොටත් ඒ විදිහටම සිහියෙන් නැගිටලා තියෙනවා. ඒක ඒ වගේම දෙයක් තමයි ඊළඟ පරයන්කේදී සිද්ධ වෙන්නේ. එතකොටත් අර හොඳ විවේකයෙන්මයි ජීවත් වෙන්නේ. දවස පුරා අඩුම ෆ්‍රික්ෂන් එකකින් ගමන් කරන්නේ. එතකොට විවේකය කියලා විශේෂයෙන්ම හොයාගෙන යන්න, නිවාඩු දාගන්න, වැඩ නොකර ඉන්න එහෙම විවේකයක් වුවමනා නැහැ. අර යන පාත්තේකෙම ගැටෙන්නේ නැතුව යන්න පුළුවන්. හොඳයි, ඉතින් අවුරුද්ද මාරුණා කියලා එහෙම විවේක ගන්න විශේෂ උවමනාවක්වත් නැහැ. අවුරුද්දයි කියලා විශේෂයෙන් සලකන්න කියලා දෙයක්වත් ඇත්තේ නැහැ. තවත් දෙකක් විතරයි එතකොට.
එහෙමයි එහෙමයි සමිනාසේ ඔබවහන්සේ, හරි ඒක මට තේරුණායි. සතියයි විවේකයයි කියලා දෙකක් විතර තමයි මමත් හිත හිත හිටියේ. ඒ ඔබවහන්සේ දැන් කියපු වෙලාවේ මට තේරුණා ඒක ටිකක් නෙමෙයි, එකම රූපේ එකම දේ සිද්ධ වෙන්නේ, එකම මේ සංසිද්ධිය කියලා.
තෙරුවන් සරණයි. මේ බන්දුල සොයිසම් මහත්මයා අතෝසවාගෙන සිටිනවා. ඔබ ඔබට තියෙන ප්‍රශ්නය දැන් ඉදිරිපත් කිරීමට පුළුවනි.
සරයි ස්වාමීන් වහන්ස, පොඩි අදහසක් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති. සක්මනක් කරනකොට ස්වාමීන් වහන්ස, අපි සමහරක් වෙලාවට සක්මනේ ටිකක් අදහස් ඇවිල්ලා සිතුවිලි ඇවිල්ලා ඊළඟට සක්මන සතිමත් වෙනකොට අපි ඒද සක්මනේ සිත පිහිටනකොට දැන් හිත ඇතුලෙන් කියනවනේ සමහරක් වෙලාවට ස්වාමීන් වහන්ස, දැන් සතිමත් වුණා කියලා. එහෙම නැත්නම් සක්මනේ මේ මුල, මේ වම්පයේ මුල, මැද අග කියලා සන්නස. එහෙම එහෙම නැත්නම් අපි තුමු සක්මන දැන් ඇද්දකීම, වමේ ඇද්දකීම, මේ දකුණ වමේ ගෙවිගෙන යනවාද, ඒ වගේ සන්නස. එහෙම ඇතුළතින් ඒ ගැන ප්‍රකාශ වීමත් ඒක ප්‍රඥාව කියලා වගේ නිකන් හිත ඇතුළෙන් කියනවා. නමුත් ඒ වුණාට සන්නස ඒකත් එතනත් යම් කිවිදයක හඳුනා ගැනීමක්, මම කියලා දැනුවත් වීමක් තියනවද එතන? ඒ කියන්නේ එහෙම නැත්නම් ඒ දිහා මුකුත්ම අදහස් ප්‍රකාශ කිරීමක් නැතුව බලා සිටීමද විය යුත්තේ? වංශයෙන් අදහසක් දැනගන්න කැමතියි.
හොඳයි, එතන අදහසක් වෙන හඳුනා ගැනීම, හඳුනා ගැනීමක් විතර කරනකොටත් ඒකටත් යම්කිසි සිතුවිල්ලක් නේ එක. ඒකටත් යම්කිසි කාලයක් සිතුවිල්ලක් වැය කරන්න වෙනවා. අපි උදාහරණයක් කියමු. කෙනෙක් ගාල්ලේ ඉඳලා කොළඹට බස් එක එනවා කියලා. එනකොට එයාට දකින්න හම්බ වෙන මුහුද දකින්නවා. දැන් පොඩි ළමයෙකු, අම්මා කෙනෙකුයි පොඩි ළමයෙකු වෙනවා කියමු. දැන් පොඩි ළමයා නම් මුහුද දැක්කම අන්නම්මේ මුහුද කියලා කියනවා. අන්න කළුතර බෝධිය, මෙන්න ගඟක් දැක්කා කියලා ඒ ළමයා කියනෝනේ දකින්න දකින්න එක. දෙනවා ටිකක් ලොකු වෙලා යනකොට එයා දකින්නවා මුහුද දකින්නවා, ගඟක් දකින්නවා, චෛත්‍යයක් දකින්නවා. එනකොට දැක්කට දැකපු එක විතරක් එයා මාක් කරගන්නවා. එතකොට අර දැන් පොඩි ළමයා නම් අම්මට කියද්දී මූද දකින්නවා කියන අනේ කියන අවස්ථාවකම ඒ වෙලාවේ එයාට තව දෙයක් දකින්න තියෙන අවස්ථාව මග හැරෙන්න පුළුවන් නේද? අර දකින්නවා කියන එක එකක්, දැකපු එක මාක් කරගන්නවා කියන එක ඊටත් වඩා තව පොඩ්ඩක් ඉස්සරහට ගියලා. එතකොට ඒකටත් පොඩි ශක්තියක් හරි වැය වෙලා තියෙනවා. ඉතින් අර දැන් මුලදීම පටන් ගන්න කෙනෙකුට අර හිත එක තැන තියාගන්න අමාරු නිසා තමයි ওই විදිහට මාක් කරගන්න ඕනේ. මෙන්න මේක දකුණ, මේක වම, මෙන්න මේ විදිහ දැනීමක් අහම මේක ආස්වාසය කියලා මාක් කරගන්න. මේ විදිහ හඳුනා ගැනීම ටිකක් ආවහම මේක ප්‍රශ්වාසය කියලා මාක් කරගන්න. එහෙම මාක් කරගන්න උවමනා තියෙන්නේ හිත පිට යන ගතිය වැඩි නිසා. අපිට පුරුද්දක් නැහැනේ එක තැන ඉඳලා. පුරුද්දක් නැති නිසා මේක එක තැන තියාගන්න, මෙයා ගැට ගහලා තියාගන්න අපිට මේ වගේ ටැක්ටික් ටිකක් දාගන්න වෙනවා. එහෙනම් ටික කලක් ඒක පුරුදු වෙයිගෙන එනකොට නිකම්ම මේක දිහා බලන් ඉන්න පුළුවන්. ඒතර බලන් ඉන්නකොට අර ඒ නිකම්ම බලන් ඉඳීමත් හරහා එයාට තව ටිකක් වැඩිපුර දේවල් අර මාක් කරන්න යන වෙලාවත් ඒකට බලන් ඉන්න ඔබ්සර්වේෂන් එකට ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. හරි, කලින්ට වඩා දැනුමක් එයාට එන්න පුළුවන්. තර අර වගේ මාක් කිරීමක් උවමනා වෙන්නේ අර මුලදී හොඳට මේ හිත තියාගන්න සඳහා තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට මෙහෙම ටික කලක් යනකොට අපි කිම එකම පරියන්කය කියලා මුලදී පටන් ගන්නකොට හොඳට වම දකුණ කියලා ඔහම මාක් කරගෙන පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට ඒක අවශ්‍ය නැතුව නිකර එක දිගටම හිත තියාගන්න පුළුවන් නම් ඒ අවස්ථාවේ නැතුව දිගටම මේ මාක් කරන්න නැතුව යන්න පුළුවන්. ආයෙත් ටික දුරක් යනකොට ආයෙත් හිත පිට යන ගතිය වැඩි නම් ආයෙත් අපිට මේක දාලා බලන්න පුළුවන්. ඒ අවශ්‍යතාවයේ හැටියට මේක පාවිච්චි කරමු. එතකොට ඒක පාවිච්චි කිරීම නිකන් ප්‍රඥාවයි කියලා හැම ඒකට විශේෂයක් නැහැ. නිකන් මේ අඳුන ගැනීමක් විතරයි. මේ අඳුන ගැනීම හරහා තමයි අපිට මේ විශේෂයෙන් මේ දැනුමක් ලැබෙනෝ නම් ලැබෙන්නේ. මේක මාක් කරගෙන ගියෙලා මේක වම මේක දකුණේ වගේ මෙහෙම නැත්තම් මේක පටවිය ආපෝ තේජෝ ඔය වගේ දේවලුත් කියන්න පුළුවන්. දැන් ඒකත් තව අඳුනා ගැනීමක් විතරයි. ඒ අඳුනා ගැනීම තවත් එකක් විතරක් කියලා අඳුරගෙන මේකේ තියෙන ලක්ෂණ අවබෝධ කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් මේ වැඩි වැඩියෙන් අරක අඳුනාගත්තා ඒක හොඳයි මේක නරකයි කියලා දෙයක් නැහැ. වෙන දේ දිහා බලන් ඉන්න තමයි තියෙන්නේ. ඒතකොට හරි සරලයි මේක. ලොකු අර විලෝපනය එන්නේ නැහැ මෙහෙම අඳුර ගන්න ගිහිල්ලා. මං හිතනවා මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවද නැද්ද දන්නේ හරියට.
එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමු එතකොට දැන් ওই මුලමැද අග කියලා බලනවා කියලා එහෙම නැත්නම් අපි හිතමු සිතවිල්ලක ආවත් එක සිතවිල්ලක් කියලා අඳුර ගැනීම ඒ කියන්නේ එහෙම අඳුරා ගැනීමම වහන්සේ කියන විදිහට අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඒකත් ඉගෙන ආපු දෙයක් එහෙම යන්න ගෙවි යෑමක් නෙවෙන්නේ. එතකොට ඒ දිහා යම්කිසි ප්‍රේක්ෂාවකින් බලා සිටීම තමයි අපි එතකොට ඒ කියන්නේ එතෙන්දි කළ යුතුව තියෙන්නේ. එහෙම නැත්නම් සවන්නන්ස අපි හිතමු සමහරක් වෙලාවට දැන් ධර්මයත් එක්කත් මේක සංසන්දනය කිරීමකුත් වෙනවානේ. කියන්නේ වෙන්නේ දෙයක් නොකර ඒ දේ ඒ මොහොතේ දිහා උපේක්ෂාවෙන් බලා සිටීම කියලා මට වාසය කියන දේ වැටහුණා. තවදුරටත් වාසය මාතාසහ නිවැරදි නම් නිවැරදි කරනසේ.
ඒකම දැන් උපේක්ෂාවෙන් බලන් ඉන්නවා කියන්නේ දැන් මේක දැන් අපි දන්න විදියක් නෑ මුලක් මැදක් අගක් තියෙනවා කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා නේද? රට අපි සාමාන්‍ය ලෝකයේ ඔච්චර ඕක මුලම්ම දැක්කක කියලා එකක් නෙවෙයිනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කිව්වපු පළියටම මේ මුල දැක්කා අගත් පේන්න ඕන කියලා අදහසින් නැතුව නිකම්ම බලන් ඉමු. එතකොට අග තියෙනවනම් අග පේනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියපු දේ ඇත්තද නැද්ද කියලා මටමයි ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මෙහෙම මුල දකින්න අග දකින්නම ඕන මැද දකින්නම ඕන කියලා වගේ අර අපේක්ෂාවකින් බැලනකොට එතකොට තවත් අපි නිකා රෙජිමෙන්ටේෂන් එකක් කළානේ. එහෙම නැතුව මුල දැක්කා. සමහර විට අග පේන්නත් පුළුවන්, සමහර විට මැද පේන්නත් පුළුවන්. අන්න ඒ විදිහට වෙන දේ දිහා විතරක් බලන් ඉමු. එතකොට අර මේ සිතුවිල්ලක් දැක්කා මේක සිතුවිල්ලක් කියලා මාක් කරගන්න එක උනත් එහෙම අඳුරගත්ත නම් එතනින් ඉවරයි. ඒක සිතුවිල්ලක්ද මේක තව පස්සෙන් යන්නොත් එහෙම උමනාවක්වත් නැහැ. මේ වෙනුවට හරි මුල දකින්නවනම් මුල දකින්න, අග දකින්නවනම් අග දකින්න පුළුවන්. අන්නේ අඳුරගත්තට පස්සේ මතක් කරන්න පුළුවන් මේ බණේ කිව්වේ මේක තමයි කියලා. එතනින් ඒකත් මතක් වුණා නම් එතනින් ඒකත් ඉවරයි. ඒකත් තව එකක් විතරයි. ඊට පස්සේ ඒක හරහා මේ බණ කිව්වේ කොහමද, ඊට හා තව මොනවද තියලා අන්න තව ඒක දිගේ වැල් දුවන්නත් පුළුවන්. අන්න ඒ වගේ යන්නේ නවත්තගෙන හරි මේකත් අඳුර ගැනීම. ඒකත් තව එකක් තමයි. එතකොට බලන්න පුළුවන් දැන් වමේ මුල මැද අග තියෙන්න පුළුවන්, දකුණේ මුල මැද අග, එහෙම නැත්නම් හුස්මේ ආස්වාසේ ප්‍රස්වාසේ ඒවෙත් මුල මැද අග එහෙම දේවල් දකින්නත් පුළුවන්. ඒක දකින්නම ඕන කියලා අදහසින් යන්නෙත් නැතුව දැක්කොත් හොඳයි, නොදැක්කත් ඒත් හොඳයි කියලා නිකන් බලන එක විතරයි ප්‍රධානම දේ තියෙන්නේ. බැලුවොත් සමහරට දකින්න පුළුවන්. ඒ දැක්කොත් බුදුහාමුදුර කියපු එක හා හරි කියලා ප්‍රත්‍යක්ෂ කරගන්නත් පුළුවන්. එතකොට ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙවෙයි, තමන්ගේ ධර්මයක් වෙනවා. තමන්ගේ ධර්මයක් වුණොත් තමයි තමේ මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ මේ ඒ කියන්නේ බොහොමත්ම පින්න වහන්සේගේ විස්තරයට. එතකොට ස්වාමීන් වහන්සේ එතනදී කියවෙන්නේ ඒ මොහොතේ අපි ඉන්නවයි කියන එක විතරමයි. ඒ කියන්නේ අපිට හිතවිල්ලක් ආවොත් ආවා ඒක ගියා. සක්මන යනවා නම් සක්මන් කෙරුණා, ශබ්ද හොන්නවන ඒත් එහා මුකුත්ම කරන්න දෙයක් නැහැ. තම සරලව ඒ යන වෙන සිදුවීමේම නිරත වී සිටීමම පමණයි අපිට කළ යුතුව තියෙන්නේ. එතකොට සතිය කියලා අපිට වචනයක් වර්ණගන්න පුළුවන් නම් ඒකත් හොඳ නැහැ. වර්ණ සුදු කියවට එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය විදියටම සිටීමයි සතිය කියලා අපිට කියන්න පුළුවන්.
සතියට නේ මොකකටවත් ඩිෆිනේෂන් එකක් දෙන්න පුළුවන්ද? ඩිෆිනේෂන් එක කියනකොට දැන් නිත්‍ය සංඥාවක් ඇවිල්ලා තියෙනනේ. අපි මොකක් හරි එකකට බලන්න දැන් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක අරගෙන ඔය මට වෙච්ච උදාහරණයක් කියන ඒ දවස්වල අපි ඉතින් ගමෙන් ආපු මිනිස්සුනේ කඩ දන්නේ කැම්පස් එක මේ ගිහිල්ලා ලොකුම මේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක ගත්තා ඉගෙන ගන්න කියලා. ඉතින් ඒක මොකක් හරි පොතක් බලන්න ගිහිල්ලා එක වචනයක් බැරි වුණාම දේ වචන හොයනවා. දැන් ඒක හෙව්වහම ඒකේ ගැන විස්තර තියෙන්නේ තවත් ඉංග්‍රීසි වචන ටිකක් නේ. දැන් ඒ වචනේ විස්තර දන්නේ නැතුව නම් නොදන්න වචන පහක් විතර අහුවෙලා. දැන් එළ ওই වචන පහ පස්සේ යනවා. ඒ වචන පහ කිය මේ වචන පහ පස්සේ යනකොට ඒක විස්තර කරලා තියෙන තවත් වචන 10කින් 15කින්. එළාට ඒක හොයාගෙන යනවා. ඔහොමම රවුම යනකොට අන්තිමට අර ලෙවල් 5-6කට යනකොට අර මුලින්ම නොදන්න වචනේ කියලා ගත්ත එක පාවිච්චි කරලා තියෙන තව මොකක් හරි එක ඩිෆිනිෂන් එක විදියට. ඉතින් මේ ඩිෆිනිෂන් එකක් කියලා අපිට හරි ක්‍රිස්ටල් ක්‍රියා මෙහෙම එකක් නැහැ. මේකව තව අර කීපයක් එකතු කරලා මේ අටවා ගැනීමක් තමයි තියෙන ඩිෆිනිෂන් කියලා දෙන්නේ. එක අටවා ගැනීමක් තව අටවා ගැනීමකට උදව් වෙනවා. එහෙම එහෙම එකින් එක උදව් වී යන මේ අටවා ගැනීම් ගොඩක් තියෙන්නේ. ඉතින් සතියත් කියන්නේ ඒකෙම තව එකක් විතරයි. සතිය පාවිච්චි කරන්න පුළුවන් මේ අටවා ගැනීම් ටික අඳුර ගන්න විතරයි. සතියේ ඩිෆිනිෂන් දෙන්න ගියත් ඒකත් මේ තව එකක් වෙනවා. අර නිකම්ම බලන් ඉන්න එක තමයි අන්තිමට තියෙන්නේ.
ඉතින් ස්වාමීන් වහන්සේ දැන් අපිට මුකුත්ම දැන් කියන්න දෙයක් නැහැ. එතකොට සතිය කියන්නේ මොකක්ද කියලාවත් කියන්න බැරි වෙනවා එහෙම වුණොත්. ස්වාමීන් වහන්සේ දැන් ඔය දැන් මට ඇහිලා තිනවා දැන් විරාගය කියලා සමහරක් වෙලාවට බණේ සඳහා වෙන සතිය කියන්නේ විරාගය කියලා. ඒ කියන්නේ අපිට එතකොට කිසිම මේ වචනයක් ප්‍රකාශ කරන්න බැරි වෙනවා මේ 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 කරන ක්‍රියාවලිය ගැන. ඒ කියන්නේ එහෙම කිව්වොත් අපි මොකට හරි සීමා වෙනවා, කුටු වීමක් වෙනවා.
ඔය දැන් මුලදී මෙහෙමද මුකුත්ම නොදන්න කෙනෙකුට ඒක පටන් ගන්න මොකක් හරි මුලක් තියෙනවනේ. දැන් අපි කියන හුස්ම බලන්න කියලා. හුස්ම බලන එකේ අන්තිමටම කාලයක් බලනකොට හුස්ම බලන එකෙත් ඇති දෙයක් නැහැ. ඉතින් පටන් ගන්න කියන මේ හුස්ම බලන එක හරි හොඳයි මේක තමයි වෙන්න ඕනේ කියලා මුලින් පටන් ගන්න මේක හොඳට මාකට් කරලා. පටන් ගත්තට පස්සේ මේකෙත් ඇති දෙයක් නැහැ කියලා හුස්මත් නොදෙනී යන මට්ටමට එනවනේ. ඉතින් එතෙන්ට එන්න ඉස්සෙල්ලා අපිට මේක ලොකුවට දෙන්න ඕනේ මේක තමයි හොඳම දේ කියලා. ඉතින් අතරමැදි ඉන්න මිනිස්සෙකුට මේක නරකයි කිව්වත් හරියන්නේ නැහැ. දැන් සද්දා වුණත් කියන්නේ මුලින්ම ඉන්න කෙනෙකුට සද්දාව අත්‍යවශ්‍යයි. රහත් වෙනකොට සද්දාව නැත්තටම නැති වෙලා යනවා. ඉතින් මුලින්ම ඇවිල්ලා සද්දාව හොඳ නැහැ කියලා වැඩක් නැහැ කියලා හිතියොත් ඒක හරියන්නේ නැහැ නේද? දැන් මුලදී දැන් ওই විදිහට හුස්ම බලන්න ඕන. මේ යටිපතුල දැනීම බලන්න ඕන. මේ සතියම තමයි හොඳම දේ කියලා පටන් ගන්නවා. ඊළඟට සතිය බලයක් විදිහට එනකොට සතිය නැති වුණත් ප්‍රශ්නයක් නැති විදිහට වෙනවා. ඊළඟට සතියෙත් ඇති දෙයක් නැහැ කියලා දෙනවා. අර කාට හරි කියල් දෙන්න යන ගියාම තමයි ඔක ගොඩක් අමාරු වෙන්නේ. දැන් මුලින්ම එන කෙනෙකුට ඉතින් මේක හොඳට කියලා මාකට් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ටික ටික එයාටම තේරෙන්න ගන්නවා මේකෙත් ඇති දෙයක් නැහැ, මේකත් තව එකක් විතරයි කියලා තේරෙන්න ගන්නවා. දැන් සතිය ගැන ওই විදිහට ඩිෆිනිෂන් දෙන්න වෙනවා අනිවාර්යයෙන්ම මුලින්ම එන කෙනෙකුට. මෙන්න මේකයි සතිය, මේ මොහොතේ ඉන්න එකයි සතිය, අතීතයට අනාගතයට යන්නේ නැතුව වෙන තැනකට වෙන කෙනෙකුට යන්නේ නැතුව ඉන්න එකයි සතිය කියලා පොඩි ඩිෆිනිෂන් එකක් දෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඒ දීලා ඊට පස්සේ ටික ටික යාටම තේරුම් ගන්න දෙන්න ඕන මේ මේකෙත් ඇති දෙයක් නැහැ කියලා. අර මුලින්ම කියන්න ගියොත් මේකේ දෙයක් නැහැ කියලා කවුරුත් මේක ගන්න නැහැනේ. ගත්තට පස්සේ යාටම තමයි තේරුම් ගන්න දෙන්න වෙන්නේ.
සාමාන්‍ය සිතට ඔය අර්ථ දෙක ප්‍රකාශයෙන්ම කරන්න පුළුවන් අපි ප්‍රඥාව කියන එකටත්. එහෙම සමනස ඒ කියන්නේ දැන් අපි හිතනවා දැන් මොකක් හරි දේවල් වැටහෙන එක ප්‍රඥාව, එහෙම නැත්නම් අපේ නුදුනුවත්කම දැනගන්න එක ප්‍රඥාව කියලා. එතකොට ඒකටත් එහෙමම එහෙම යමක් කියන්න පුළුවන් ද සවන්නසේ ප්‍රඥාව කියන දේ? මම අහලා තියෙන සවන්ද චෛතසිකයක් කියන එක. එතකොට සතියක් කියන එක චෛතසිකයක්. එතකොට එහෙම මේ ඒක වෙනත් වංශකින් වචනයක් දැනගන්න කැමති ප්‍රඥාව කියන එක.
ඔය දැන් ඔකෙම කියවුණා නුදුනුවත්කම අඳුන ගැනීම ප්‍රඥාව කියලා. ඉතින් නොදැනගත්කම අඳුර ගන්නත් අපි පාවිච්චි කරන්නේ මොනවාද? දන්න දේවල් පාවිච්චි කරන නොදැනගත්කම අඳුර ගන්න. දැන් මොකක් හරි දෙයක් දන්නවනන්නේ අනිත් ටික මම දන්නේ නැහැ කියලා කියන්නේ. කියනකොට හුස්ම කියනවා වම දැනෙනවා දකුණ දැනෙන්නේ නැහැ කියලා. හුස්ම ඇතුළට එනවා දැනෙනවා පිට වෙනවා දැනෙන්නේ නැහැ කියලා. ඒ පිට වෙන එක දැනෙන්නේ නැහැ කියලා කියන්නේ ඇතුළට එන එක දැනීමට සාපේක්ෂව. එතකොට මේ දන්න ටිකට සාපේක්ෂව තමයි මගේ මේ මෝඩකම අඳුරගන්නේ. එතකොට මෝඩකම අඳුර ගැනීම තමයි අනිත් පැත්තෙන් මේ ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට මේ එකින් එක සාපේක්ෂව ගිහිල්ලා ඒක අර ඒකත් දෙකම නැතරම නැතිවීමක් වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මේ බොහොමත්ම පින් වාසික ටික වෙලාවක් ගත්ත කාලය වහන්සේ විස්තර කිරීමට බොහොමත්ම පින් සිදු වේවා. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.
රන්දුල සොයිස මහත්මයාට බොහොම පින්. ඊළඟට අපිට තවත් ඊමේල් හරහා ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්ස, ඒක ඉදිරිපත් කරන්න අවසරයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව පාද පොළවේ ගැටෙමින් චලනය වෙමින් නැවත ගැටෙන අයුරු නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකට පසුව පාද නිරුද්ධ වී පය දැනෙන නොදැනෙන තත්වයට පත්විය. සති කීපයකට පෙර සක්මන් කළ මෙම කාපට් පොළවේම කාපට් කෙන්දි පාද ගැටීමෙන් උස්පහත් වන අයුරු දැන් දැනෙන්නේ අඩුවෙමි. ඇතැම් විට පාද සහ පොළව අතරේ දුරස් වීමක් වැනි දෙයක් නිරීක්ෂණය කළෙමි. මෙසේ පැයකට ආසන්නව සක්මන කළෙමි. පර්යංක භාවනාව සුළු බාධාවක් නිසා පර්යංකයට හිඳ ගැනීමට විනාඩි 10ක් 15ක් පමණ ප්‍රමාදයක් ඇති විය. එහෙත් මෙම කාලය තුල කයටම සිත තැබීමට උත්සාහ දරුවෙමි. පර්යංකයට හිඳගත් පසු උදරයේ පිම්බීම හැකිලීම හොඳින් දැනුනි. එක්වරම කය හැකිලී ගියා වැනි හැඟීමක් දැනුනි. එහෙත් සිහියෙන් නැවත කෙලින් කර නැමත උදරය වෙත මනස යොමු කර විට ඒද ටික වේලාවකට පසු නිසල්මන් විය. සෙමින් සෙමින් නැවුණු දෙපා උඩට එසවෙනවා දැනුනි. සිරුර පුරා විදුලි කරන්ට් එකක් වැනි දෙයක් එහෙ මෙහෙ යනවා දැනුනි. මේ දරා සිටීමට අපහසු විය. විනාඩි 30කට පමණ පසු පර්යංකය අවසන් කළෙමි. පින්වත් ස්වාමීන් වහන්ස, සක්මනේ හෝ පර්යංකයේදී සුළු හෝ අඩුපාඩුවක් වී ඇතනම් කාරුණිකව පහදා දෙනමින් ඉලා සිටිමි. බොහොම පින් ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
හොඳයි, මේකෙදි සක්මනේදී නම් විශේෂ දෙයක් කියන්න දෙයක් නෑ. මොකද අවබෝධ කරගෙන තියෙන ගොඩක් විස්තර දැනගෙන තියෙන. ඒ වගේම මේක අර දැනෙච්ච දේවල් කාලයත් එක්ක වෙනස් වෙන හැටි තේරුම් අරගෙන තියෙනවනේ. දැන් මුලින්ම අඳුර ගන්න වම දකුණ අතර මොකක් හරි වෙනසක් තියෙනවාද, ඊළාට ඒකේ එක වමකදී මොකක් හරි වෙනවද කියලා එහෙම අඳුර ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේකම තව ටිකක් ඉස්සරහට යනකොට මේ මුලින් දැනෙච්ච එක ටික ටික කාලයත් එක්ක වෙනස් වෙන හැටි ටික ටික අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ඒ පුළුවන්. දැන් මුලදී මේ කෙනා කියනවා මුලදී දැනුනේ මෙහෙමයි, ටික වෙලාවක් යනකොට දැනීම ටිකක් වෙනස් වෙලා කියලා. දැන් ඔක ටික ටික කාලය අඩු කරලා බලන්න, පළවෙනි වම දැනීමයි අපි කියමු අන්තිමට මැද හරියේ 10 වෙනි වතාවට වම දැනෙන එකයි අතර වෙනසක් තේරුණා කියලා. ඔය වෙනස ටික ටික ඊළඟ පළවෙනි එකයි 5 වෙනි එකයි අතර වගේ වෙනසක් තියෙනවාද, පළවෙනි එකයි 2 වෙනි එකයි අතර වෙනසක් තියෙනවාද කියලා. මෙන්න මේවයි අතර වෙනසක් සිද්ධ වෙනවා නම් ඒ වෙනස ටික ටික අඩු වෙනවාද කියලා වගේ දේකුත් නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් මේක දකින්න ඕනයි කියලා යන්න ඕනේ නැහැ. අපි ඉස්සෙල්ලාම මාක් කරන මේ වගේ දැනීම් ටිකකට අපි වම කියලා හිතා දැනගන්න ඕනේ. ඒ දැන ගැනීම පළවෙනි එකේදී දැනගත්තකොට මෙහෙමයි, දෙවෙනි එකේදී දැනගන්නකොට අන්න ඒ විදියමද දැන ගැනීම මේකේ වෙනසක් වෙලාද කියලා පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න බලාගෙන ගියා නම් කාලයත් එක්කත් මේක වෙනස් වෙන හැටි Tamanටම තේරුම් ගන්න පුළුවන්. මේක වෙන්නම ඕන, බලන්නම ඕන කියලා දෙයක් නැහැ. දැන් දකින්නම ඕන කියලා දෙයක් නැහැ. ඒ ගැන වුණත් අපි අවධානය යොමු කරොත් මේ කාලයත් එක්ක මේක වෙනස් වෙන හැටි තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ පරයන්කයට ගිහිල්ලා බලුවොත් දැන් අපි විනාඩි 10ක් පරක් වෙලා ගියා කියලා. දැන් ඕක ගැන හිතාගෙන ගියපු නිසානේ මේක වටිනාකමක් දෙන්න හිතලා මේ රිපෝට් එකට ලිව්වෙත්. විනාඩි 10ක් පරක් වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ජීවිතේ ওই වගේ දේවල් වෙන්න පුළුවන්. ඒකට අපි වටිනාකමක් දෙන්න තරමට තමයි අපි ඒ ගැන හිතේ තැවුලක් ඇති වෙන්නේ. විනාඩි 10ක් පරක් වුණා. කමන්න ඒ විනාඩි 10 අල්ලන්න මං පිටිපස්සේ විනාඩි 10ක් අල්ලනවා කියලා ගියා නම් එතකොට ඒකට ප්‍රශ්නයක් වෙන්නේ. අපිට අර වෙච්ච වැරද්ද අනිත් පැත්තෙන් වහගන්න පුළුවන්. ඒක කමන්න එහෙම කියලා හරි ගියාලා ඉඳගත්තට පස්සේ මෙම ටික වෙලාවක් යනකොට දැනෙන ওই කරන්ට් එක යන ගතිය අර මේ දැනෙනවා කියමු. ඇඟ පුංචි වෙලාවෙ දැනෙනවා, ලොකු වෙලා දැනෙනවා. ඔය එක එක දේවල් මෙයා පෙන්නන්නේ. ඔය පෙන්නන ඕනම දෙයක් අපිට බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ බලාගෙන ඉඳීම තමයි මේක තියෙන නිරීක්ෂණය විතරයි තියෙන්නේ. දැන් ඒ අතරින් අර ටික වෙලාවක් යනකොට කරන්ට් එක යනවා වගේ දැනිලා දරා ගන්න අමාරු නා කියලා කියනවනේ. ඕක බලන්න දැන් අද කියමු මෙහෙම මේ මට්ටමට අපි මං දරාගෙන හිටියා කියලා. අද යම් කිසි මට්ටමක් එනකන් දරාගෙන හිටියා. ඊට පස්සේ ඒක බැරි වුණාම මේකෙන් නැගිට්ටා. දැන් ඒ වෙනුවට හෙට යන්න ඉඳ ගන්නකොට බලන්න ওই දරාගෙන ඉන්න මට්ටමට වඩා තව විනාඩියක් මං ඉන්නවා. තව තප්පර 30ක් ඉන්නවා කියලා අදිෂ්ඨාන කරගෙන ගියා නම් ඔන්න හෙට වෙනකොට පුළුවන් තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. කමන්නේ තව තප්පර 30ක් හිටියාගේම තප්පර 30ක් ඉඳලා දරාගන්න හරි අමාරු නෑ කියමු. කමන්නේ ඒකත් කමන්නේ. එතකොට අමාරු නැහනම් මෙහෙම නැගිටලා යන්න නැතුව අපිට පුළුවන් ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරන්න. අන්න ඉරියව්ව වෙනස් කරනකොට හිතන්න පුළුවන් දැන් ඉරියව්ව වෙනස් කරන අපි කියමු කකුල වෙනස් කරන්න ඕනේ කියලා. අන්න කකුල වෙනස් කරන්න හිතෙන් සංඥාවක් දෙන හැටි. ඊට පස්සේ වෙනස් කරනකොට කකුල වෙනස් වෙන හැටි. ඒකේ පේශි යහට මෙහට ඇදෙන හැටි. ඊළාට වෙනස් වුණාට පස්සේ දැනිච්ච අර අපහසුතාවය අඩු වෙනව නම් අන්නේ අපහසුතාවය අඩු වෙන හැටි. ඔන්න ওই දේවලුත් එක්ක බලාගෙන හිටියානම් එතකොට අර එකපාරට නැගිටලා යනව වෙනුවට ඊට වඩා ලොකු අවබෝධයක් එනවා. ඒකම ඊළඟට අයිස් පහසුවක් දැනුණා නම් තව ටික දුරක් මේක කරගෙන යන්න පුළුවන්. අපි කියමු මේ කකුල වෙනස් කිරීම හරහා තව විනාඩි 5ක් ඉඳගෙන ඉන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒ විනාඩි 5 හරිට වඩා ගොඩාක් වටිනවා. ආයෙත් විනාඩි 5ක් යනකොට ආයෙත් එන්න පුළුවන් මේ වගේ දරාගෙන ඉන්න බැරිම තත්ත්වයක්. ඒ අවස්ථාවේදීත් ওই වගේ පොඩි වෙනසක් කළා තව විනාඩි ඕනනම් විනාඩි 3 4ක් ඉන්න පුළුවන් ඊළඟ සැරේ. ඔන්නඔහම ටික ටික වෙනස්කම් සිද්ධ කළා. ඒ වෙනසත් සිහියෙන්ම කරනවා නම් සිහියට කිසිම වෙනසක් වෙලා නැහැ. අර ඉරියව විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඊළඟ පරයන්කයට යනකොට එහම එකපාරටම බැරි වුණා කියලා නැගිටලා යන වෙනුවට පුළුවන් අපිට පොඩ්ඩක් වෙනස්කම් කළා. ඒ වෙනස්කමත් උපරිම සිහියෙන් කළා. ඒකත් අපිට තව අවස්ථාවක් කරගන්න පුළුවන්. මේ කකුල වේදනාවක් ආපු එක හිරිවැටීම එහෙම නැත්නම් කරන්ට් එක යන එක උනත් අපේ සිහිය වර්ධනය කරගන්න තව අවස්ථාවක් කරගන්න පුළුවන් මේකත්. මම හිතන ඒ විදිහට ඉදිරියට කරගෙන ගිහිල්ලා බලමු අපි ඊළඟ සතියේ එහෙම මොකක් හරි වෙනසක් සිද්ධ වුණා නම් ඊළඟ රිපෝට් එකට ඉදිරිපත් කරන්න පුළුවන්.
බොහොම පින් ස්වාමීනාංශ ඒ පිළිතුරට වෙන කාට හරි ප්‍රතිමත් වීම පිළිබඳ ප්‍රකාශයක් හෝ ගැටලුවක් ඉදිරිපත් කරන්න තිබෙනවා නම් සූමත ඔසවන්න පුළුවන්. ස්වාමීනාංශ මට තව පොඩි ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්ද?
හොඳයි.
මේ සාමාන්‍ය චිත්තක්ෂණ කියන වචනේ අපි භාවිතා වෙනවා අපි අතින් භාවිතා වෙනවා පාවිච්චි වෙනවා. චිත්තක්ෂණ කියන්නේ සවින්නන්සේ එහෙම මේ රළුවට දැනගන්න පුළුවන් දෙයක්ද නැත්නම් මේ මොහොත කියන වචනේද චිත්තක්ෂණ වැඩිම කියන වචනේ වැඩිම භාවිතා වෙන මේ අභිධර්මයේ සම්බන්ධව කතා කරේදී කියලා මම දැනගෙන ඉන්නවා. නමුත් සති චිත්තක්ෂණ කියලා කියවෙනවා. ඒක චිත්තක්ෂණ කියන්නේ හරියටම මේක දන්නවා කියලා දැනගන්න අර ඒ ප්‍රත්‍යක්ෂ වෙන සියුම් මොහොත කියන අර්ථයෙන් වගේ කියලා මට හිතෙන්නේ සවින්නස ඉගෙන පුළුවන් දැනගන්න.
ඒකත් ඉතින් ඩිෆිනේෂන් එකක් විදියට ගත්තොත් ෂණයක් කියන්නේ ඇතිවෙන ෂණයක් ඊළඟට පවතින ෂණයක් නැති වෙන ෂණයක් කියලා තමයි ඔක ඩිෆිනේෂන් එකෙන් කියන්නේ. ඊළඟට ඕක දැනගන්නෙත් හිතකින්නේ. ඒ හිතින්ම තමයි මේක චිත්තක්ෂණය දැනගන්නත් පුළුවන්. දැරේක හිතෙන්න හිත දැනගන්න බෑ විදියක් නෑ අපිට නේද? ඒක අර පිහියෙන් පිහියම කපනෝ වගේ වැඩක් නේ කරන්න බෑනේ. මේ ඉතින් චිත්තක්ෂණයට අපි ඩිෆිනිෂන් එකක් දෙන්න පුළුවන් ওই විදියට මේ සිතක ඇතිවීම තමයි ෂණය ඊළාට පවතින තව ෂණයක් තියෙනවා නැති වෙන ෂණයක් තියෙනවා කියලා ඒකත් තව ඩිෆිනිෂන් එකක් විතරයි. මේ එහෙම නැතු හිතෙන්න හිත දැනගන්න ওই ෂණය දැනගන්න විදියක් නෑ.
එහෙමයි. එහෙමයි සවින්නාංශ. ඩිෆිනිෂන් එකක් කියලා විතරක් හිතාගත්තම ප්‍රමාණවත්. එහෙමයි සවින්නාංශ. හොඳයි. බොහොම පින් සවින්නාංශ ඒක තේරුම් සරණයි. තවත් දැන් කාල වේලාවත් පැමිණ තිබෙන නිසා වැඩසටහන අවසන් කිරීමට සහ වාචික ගැටළු ඉදිරිපත් වීමක් සිදු නොවන නිසා මම ඊළඟ අංගය ලෙස ගෞරවනීය සවින්නාංශලාට පුණ්‍යානුමෝදනාව සිදු කරන්න ලෙස බන්දුල මාමාට ආරාධනා කර සිටිනවා. තිරුවන් සරණයි. අවසරයි ස්වාමීනාස බොහොම පිං.
අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස ඇතුළු සභාවෙන් අවසරයි. අද දිනත් නමක් කියවට අවසරයි. ධම්මගුප්ත ස්වාමීන් වහන්සේත් ඒ වගේම ධම්ම සරණ ස්වාමීන් වහන්සේත් තම වටිනා ධර්ම දේශනාමය සහ සාකච්ඡා මෙහෙයුමකින් අප සියලු දෙනාටම සතිමත් බව පුහුණු කිරීම පිළිබඳ දැනුවත් කිරීමක් කරා. එතෙන් වහන්සේලා විසින් මේ ලබාගත් සීල්ම පිණුත් සතිමත් පිරිසක් වශයෙන් අපි මේ කරගෙන යන්නා වූ වැඩ කටයුතු වල සීල්ම පින් වහන්සේලා දෙනමටම නිදුක් නිරෝගී සුවය පිණිසත් සම්‍යක් ප්‍රාර්ථනා පිණිසත් හේතු වාසනා වේවා. අපගේ මෙම වැඩසටහන ඉදිරිමත් කිරීමට කරන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් නිස්සාරණ වනිසින ස්වාමීන් සීලම ස්වාමීන් වහන්සේලාටත් මෙම ශාසනික සේවය කරගෙන යාමට මෙය ශක්තියක් බලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කියා මෙම ක්‍රියාවට යම් කිසි කොටසක් සාදු කියා සමාදන් වෙන පෙන්වන පෙන යම් පිරිසක් විත්නම් ඒ ඇයටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපගේ සතිමත් ගමන් මඟ ශක්තිමත් වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. පුණ්‍යානුමෝදනා කිරීමට අවසර දෙවියන්ට පින් දීම එත්තාවතා ධම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම්.